තෙරුවන් සරණයි. පින්තුනේ මේ ඊයේ පෙරේදා උන සිදුවීමක් එක්ක මම දේශනාව පටන් ගන්නම්. අපේ ජීවිතේ මනුස්ස ලෝකයට ආවට පස්සේ මනුස්සයෙක් බවට පත් වුණාට පස්සේනේ අපි මනුස්සයෙක් බව දැන ඊට කලින් දන්නවද? මනුස්ස ලෝකයට ඇවිල්ලා මනුස්සයෙක් බව දැනගන්නත් අඩුම ගානේ සාමාන්‍යයෙන් අවුරුදු කීපයක් යනවා. නැත්තම් පොඩි කාලේ සාමාන්‍යයෙන් අපි මනුස්සයෙක් කියලාවත් අපි දන්නේ නැහැ. මොකද එච්චර දෘෂ්ටි නැහැ. හිත වැඩ කරනවා, කය වැවෙනවා, කය හැදෙනවා. ඊට පස්සේ තමයි මේ ඔයාට නමක් තියෙනවා, ඔයාගේ ඔයා ස්ත්‍රියක් පුරුෂයක් කොහොම වෙන් කරලා දෘෂ්ටි දීලා අද අපි දන්නවා අපි මං අහවල් කෙනා කියන මට්ටමට අහවල් කෙනා මේ මම කියන කෙනා මෙන්න මේ මට්ටම තව වැඩි දියුණු කර ගන්න ඕනේ. මෙන්න මේ මට්ටමට තව අධ්‍යාපනය හදා ගන්න, උගත්කම හදා ගන්න. ඒ එහෙම එහෙම දැන් ඒ මනුස්ස කියන ස්වභාවය දැන් අපි එච්චර විස්තර විග්‍රහ කරන් තියෙනවා. එතකොට පොඩි කාලේ අපට ලොකු අදහසක් තිබ්බේ නැහැ අපි ඇත්තටම කවුද කියලා. ඉන්න බව දන්නවා. හැබැයි ඉන්න කෙනා කොහොමද කියලා අදහසක් තිබ්බේ නැහැ. ඕකම වෙනවා වයසට යද්දි. සාමාන්‍යයෙන් අපි වයස යන්න යන්න ටික ටික සිහිය නැති වෙනවා, සිහිය අඩු වෙනවා, මතක ශක්තිය අඩු වෙනවා. ඒත් ඉන්නවා කියලා දන්නවා. ඉන්න කෙනාට මේ දුක නිදහස් කරගන්න දෘෂ්ටියක් දෙන්න පුළුවන් මානසික මට්ටමක් ටික ටික එන්න අඩු වෙනවා. මුල් අවුරුදු අඩුම ගන්න අවුරුදු 7ක් 8ක් යනකොට මේ ප්‍රශ්නේ තිබ්බා. සම්පූර්ණ ආයුෂ ගෙවලනම් කරුලිය කරන බොහෝ විට අවසාන කාලෙත් එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය අතර අර තරුණ මදේ ඇඟට ගැහුවට පස්සේ ඒකිනුත් බේරිලා ඒ ඔක්කොම ඇතගිලා යම් වයසකදී අපට මේ ධර්මයේ කියන එක මුණ ගැහෙනවා. මේ මුණ ගැහුණ කාලේ හරියට මේක ඇතුළට අපට එකතු වෙන්න බැරි වුණොත් ධර්මයේ අසුළු කරා කියලා හරියන්නේ නැහැ. අන්තිම කාලෙත් අර මුල් කාලේ වගේ සිහි මුලා වෙන්න තමයි වෙන්නේ. හරියට බැලුවොත් එහෙම බොහොම පොඩි කාලයයි මේක සිහියෙන් ඇසුරු ගන්න අපට හම්බෙන්නේ. ඔය පහුගිය දවස්වල අපි දැක්කනේ ඔබ වස් ආරාධනා පින්කම කරන්නේ. එතකොට ලොකු පිරිසක් ඇවිල්ලා හිටියනේ. කට්ටිය අපි දැක්ක කට්ටිය ඉතින් එහෙම යනවා බොහොම වැඩ කටයුතු කරා. කරද්දී අපි ඇතුළු අපි හැමෝම ජීවිතේ එක එක කඩේම් වල මේ ඉන්නේ. මෙතනලා ගත්තොත් මේ සමස්ත මේ එළියේ ඇතුළේ මේ හැමෝම මෙතන මේ වෙලාවෙ ඉන්න. හරි, ඒ ජීවිතේ එක එක අවස්ථාවල ඉන්නේ. එතකොට ඔය ගෙවෙන අවස්ථාව තුල, ඒ කියන්නේ ජීවිතයේ විවිධ අවස්ථා කියලා කියන්නේ ඔය කය මේ වෙලාවේ ඔබට මේ ගමන යන උදව් කරන විදිය. අපිට මේ වෙලාවේ ඔබට ඔබ කියලා දැනෙන්නේ, ඔබට තව කෙනෙක් ඉන්නවා කියලා හැඟෙන්නේ, එයාගේ හිත දිහා දැක්කට පස්සේ නෙමෙයිනේ. කය තමයි අරමුණක් විදිහට එන්නේ. මස්ලේ කයෙන් තමයි පුද්ගලයෙක් කොච්චර දහම තේරුම් ගත්තත්, දහම තේරුම් ගත්තත් අපිට පුද්ගලයෙක් බව තේරෙන්නේ, ඉන්නවා කියලා හැඟෙන්නේ මේ මස්ලේ කයක් තුල සත්වයෙක් ඉන්නවා. මේ සත්වයා මෙයා වයසට ගිහිල්ලා, මෙයා තරුණයි, මෙයා බාලයි. ඔය මස්ලේ කයෙන් තමයි අපි අර්ථකථනය දෙන්නේ. අවිද්‍යා සුසුනා ලෝකේ ඔතනින් තමයි අර්ථකථනය දෙන්නේ. හිතේ වයස නෙමෙයි අපි බලන්නේ, කයේ වයස. කයේ වයසත් පච්චුප්පන්න මොහොත නෙමෙයි අපි දකින්නේ. උපතක් හදාගෙන උපන් දිනේ ඉඳලා මේ දක්වා ආපු ගමන තුල තමයි වයස කියන එක අපි තීරණය කරන්නේ. එතකොට ඔන්න ඔය තුලින් අපි දකින ස්වභාවය තුල, අපට අවබෝධ වෙන ස්වභාවය තුල අපි බාහිරින් සමහරට තේරුම් ගන්නවා මෙයාට බෙන්න මේ වගේ මට්ටමක දැන් ඉන්නේ. අපි හිතමුකෝ මෙහෙම, මම මේ කතාව පැහැදිලි කරන්න යන්නේ. අපි හිතමු කෙනෙක් ඉන්නවා, එයාට ලොකු අස්ති අමාරුවක් තියෙනවා. අඩියක් තියෙන මොහොත පාරා අස්තිවල වේදනාව වෙනවා. ඒ නිසා සමහරට ඒ කෙනා හෝ ඒ ආන්ගේ පින්වතා ඔය පින්වතිය ඇවිදිද්දි එයා බොහොම වේදනාවෙන් ඉන්නේ. තව කෙනෙක් ඉන්නව සමහර විට එයාට කිසිම එහෙම අමාරුවක් නෑ, බොහොම පහසුවෙන් ඇවිදිනවා. එතකොට අපි තීරණය කරනවා, අපිට දැනෙනවා අර අමාරුවෙන් ඉන්න කෙනා දැක්කට පස්සේ එයා බොහොම අමාරුවෙන් මේ ජීවත් වෙන්නේ. එයා බොහොම අමාරුවෙන් මේ කටයුතු කරගන්නේ. හැබැයි අර පහසුවෙන් ඉන්න කෙනා දැක්කට පස්සේ එහෙම සාමාන්‍යයෙන් අර අනුකම්පාවක්වත් දැනෙන්නේ නැහැ. මොකද එයා හොඳින් ඉන්නෝනේ. හැබැයි හොඳට තේරුම් ගන්න, දහම වඩපු හිතක් නම්, දහම අවබෝධ කරගත්ත හිතක් නම්, මේක ධර්මයෙන් දකිමින් නම් ඉන්නේ, ආන්ගේ වේදනාව තුලින් එයාට මේ ධර්මය දකින්න පුළුවන්. හැබැයි එළියෙන් අපට ඒක තීරණය කරන්න බෑ. සමහර බොහොම මේ තරුණ කෙනෙක් ඉන්නවා, මේ කාලයක් ධර්මය හැසිරෙනවා වගේ දැනෙනවා. හැබැයි එයා බොහොම පහසුවෙනුත් ඉන්නවා. හැබැයි එයා පහසුවෙන් ඇවිද්දට පහසුවෙන් කියලා සමහරට එයාට ඒ ධර්මයේ මානසිකාරය වෙන්නේ නැහැ. හැබැයි අපි එළියෙන් බලපුවම කියනවා සමහරට අරයට බොහොම ලේසි ඇති. මේ අම්මා නම් බොහොම අමාරුයි, මේ තාත්තා නම් බොහොම අමාරුයි මේ ඇවිදින්න කියලා. ඒක තමයි අපට එළියෙන් පේන විදිය. ඕක තමයි අපි එළියෙන් දැකලා ධර්මයේ හැසිරෙන කෙනෙක් දිහා බලලා තීරණය කරන්නේ. නැත්තම් අපි කියනවා මෙයා දැන් ගොඩාක් වයසයිනේ. ඒ නිසා සමහරට මේ ධර්මයේ හැසිරෙන හදනවත් දන්නේ නැහැ. ඔහොම විවිධ දේවල්, මොකද තම තමන්ගේ හිතට හැදෙන දේවල්, හිතට හැංගෙන දේවල් අපි කියන්නේ නැහැනේ නේද? එතකොට සමහර අනුකම්පාවක් ලොකු වෙනවා. තමන්ලක ලොකු භූමිකම්පාවක් තියාගෙන අපි ලෝකෙට අනුකම්පා කරන්න හදනවා. මොකද තමන් තුල ධර්මයේ වැඩෙන්නේ නැතුව අපි ලෝකෙට අනුකම්පා කරන්න හදනවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. අනේ ඉතින් මේ 100 කොච්චර පවුද්ද දැන් ඇවිද ගන්නත් බෑ. බොහොම අමාරුයි මේ ඉන්නේ. මේ ඉඳගෙන තමයි දාන ටික පූජා කරන්නේ. ඔහොම අපිට හිතෙනවා. පිංගතුනේ මට කියන්න මං කියන්න ආවේ බෙන්න මෙච්චරයි. බෙන්න මේ ස්වභාවය අපේ එක එක ජීවිතේ අපි හැමෝටම උරුමයි. ඔය ස්වභාවය තුළ තමයි අපි හැමෝම යන්නේ. හැබැයි යද්දී අපිට තීරණය කරන්න බෑ එයා ධර්මමාර්ගේ කොතනද ඉන්නේ කියලා. ආන්ගේ කයේ තියෙන ස්වභාවය මත. ඒක එක. දෙවනි කාරණේ තමයි ධර්මය හම්බුනේ ගොඩක් පහු වෙලා නම්, ධර්මය හම්බුනේ ගොඩක් පහු වෙලා නම් ධර්මයේ තේරුම් ගන්න තියෙන තැනදී ආන් අර කයේ උදව්ව නැහැ. වයසට ගියා කියලා, ඒ කියන්නේ සිහි මුලා වෙන මට්ටමේ, අර අපි කියන්නේ ජීවිතේ පටන් ගන්න අවුරුදු වල හරි ජීවිතේ අවසන් වෙන අවුරුදු වල හරි මට නතු මැද වයසේදී අපි හිතමුකෝ. එතකොට හිතට යමක් හොඳට ධාරණය කරගන්න, හිතට තේරුම් ගන්න පුළුවන් කාලේ, අර දෘෂ්ටි ගන්න පුළුවන් කාලේ තිබ්බ ස්වභාවේ නෙමේ ගොඩාක් වයසට ගිහින් නම් මේ ධම හම්බෙද්දි අවබෝධ කරගන්න තියෙන හැකියාව අඩු වෙන්නේ. ඒකට හේතුව නිතරම කායික වේදනා නම් එන්නේ, ආන් ඒ කායික වේදනා තුල නැගෙන මානසික වේදනාවත් එක්ක, තමාගේ අර අපි කියන මරණ බයත් එක්ක, සමහර මේක තේරෙන්න තියෙන අවස්ථාව, තේරුම් ගන්න තියෙන අවස්ථාව ගොඩාක් දුර්වල වෙනවා. අන්න ඒ නිසා අපි හැමෝම එකමක දෙයක් කරන්න ඕනේ. ඒ තමයි හිතේ වයස වේවා, තරුණ වේවා, බාල වේවා, මහලු වේවා, වැඩිහිටි වේවා, හිතේ මෘදු ගතිය කියන එක තියෙන්න ඕනේ. මෘදු ගතිය හැදුන් නැත්තම්, මෘදු ගතිය තිබ්බේ නැත්තම් පින්වතුනි ධර්මය තේරුම් ගැනීමේ ශක්තිය අඩු වෙනවා. හේවත් සම්මා දිට්ඨියට අදාළ වෙන්න මේ දෘෂ්ටි සත්‍ය ස්වභාවයේ මේ විශ්වයේ යථාර්ථය තේරුම් ගන්න තියෙන ස්වභාවය අඩු වෙනවා. හැබැයි හොඳටම දන්නවා අපි කාලය ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මෘදු නෑ. අපි මෘදු නෑ. මේ ළඟදී එක ස්වාමීන් වහන්සේමක් මාත් එක්ක ඇවිල්ලා කියනවා, උන්වහන්සේ ගිහි කල ඥාති වෙන අම්ම කෙනෙක්. එතුමිය දැන් ගොඩක් වයසයි. දැන් මං හිතන්නේ සිහි නැති මට්ටමට එතුමියපත් වෙලා. එතකොට නමුත් විඩෙන් විඩේ සිහිනවලු. වෙලාවෙන් වෙලාවට සිහිනවලු. සිහි ආවට පස්සේ සමහරට කෑම ටික දාන්නේ බටේකින්ලු. කියනලු මට මේ කෑම කන්න බෑ කියලා. දැන් එයාට රස දැනෙන්නේ නැහැ. නමුත් එයා කියනවා මට මේ කෑම කන්න බෑ. මට මෙතන ඉන්න බෑ. සහර දැඩි ගතිය තුල උන්වහන්සේ කියනවා ධර්මයේ බිඳුවක්වත් දෙන එක නම් හිතා ගන්න බෑ අපේ ආඳුරනේ කියලා. අපි එහෙනම් මේ ලෝකෙට උපන් දා ඉඳලා යම් වයස් කාලයක් ජීවත් වුණා නම් හොඳට බලන්න ටික 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 උනේ අපි මෘදුුණේකද අපි දැඩි උනේකද කියලා. ආපු දෘෂ්ටියක් දෘෂ්ටියක් පාසා උනේ දැඩි වුණා. ඒ එන අරමුණ තුල තියාගත දෘෂ්ටිය දැඩි කරගත්තා. ආංගේ දෘෂ්ටිය දැඩි නම් කය වේදනාවට අමතරව අර හිතේ තුල නැගින ගින්න නිමා ගන්න බෙන්න මේ දහම යොදවා ගන්න හරි අමාරු වෙනවා. ඒ නිසා සමහර කෙනෙක් ඉන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් දැන් ස්වාමින් වහන්සේලාගේ විදිහට මේ ස්ථානයේ අපි යම් වයසක් පනලා තියෙනවා පැවිදි වෙන්න. මම කියන අනගාරිකා වෙන්න යම් වයසක් පනලා තියෙනවා. සම්මුතියේ ඇතුලේ අපි දකිනවා දහම හම්බුන් නැති හිතක් කියන බොහොම දැඩි හිතක්. බොහොම දැඩි. දැඩි කියලා කියන්නේ මේ දස අකුසලයේම කරනව නෙමෙයි. ඒ අරමුණෙන් තමන්ට තමන් දරාගත්ත මතය තමන්ගේ තියෙන විදිහ වෙනස් කරන සූදානම් නැහැ. ඒ කියන්නේ හැම වෙලාවෙම කල්යාණ මිත්‍රත්වයේ වැහිලා තියෙන්නේ. යහපත වැහිලා තියෙන්නේ. ඒ හිත තුලම හැදෙන අයහපත ඒ හිතට තේරෙනවා යහපතයි කියලා. ඒකනේ කියන්නේ මගේ විදිහ කියලා. මගේ හැටි කියලා. ඒක සාමාන්‍යයෙන් හැමෝටම ෆ්‍රේම් වෙච්ච කොටසක් තියෙනව නේද? අර ගුරු ස්වාමීන් වහන්සේ වඩන කලින් කිව්වේ සුවිශේෂී දුවිශේෂී කියලා කතා කරුණු දෙකක් ගැන මතකද කතාවක් කියලා. අද විස්තර විග්‍රහ කරයි සමහර උන්වහන්සේ. ඒතර බලන්න මේ තමන්ගේ විදිහ තියෙන්නේ. ඒ විදිහ ඇතුලේ ඒ විදිහ හැදුනේ කවුරුත් කියපු දෙයක් මත නෙමෙයි. කාගෙන්වත් අහපු දෙයක් මත නෙමෙයි. ඇහුණ, පෙනුණ, දැනුණ, හැඟුණ ඔය හැම දෙයක්ම සම්ප්‍රයුක්තේ විදිහට තමන්ට විදිහක් හැදිලා තියෙනවා. ඒ විදිහ තුල ඒකට ගැළපෙන මට්ටමේ දේවල් එනවනම් පිළිගන් ලෑස්ති නැත්තම් පිළිගන් ලෑස්ති නැහැ. හෙවත් හිත විවර වෙන්නේ මේ කල්යාණ මිත්‍රත්වයේ ලැබෙන්න ඒ යහපත වෙන්න මේ හිත අපි විවර කරලා නැහැ. එහෙම වුණා කියලා කියන්නේ ගොඩාක් වෙලාවට සිහිය ටික 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 සිහි මද ගතියටපත් වෙද්දී තමන්ට ප්‍රතිචාර දක්වන්න බැරි මට්ටමකටපත් වුනොත් ඔය කය ආන් එතකොට සමහර සබහල් දෙනවා ප්‍රතිචාර දක්වන්න බෑ. හැබැයි ඔක්කොම අරමුණු වෙනවා. ඇහෙනවා, පෙනෙනවා, දැනෙනවා, හැඟෙනවා, හිතෙනවා ඔක්කොම වෙනවා. හැබැයි ප්‍රතිචාරයක් දක්වන්න බෑ. තනිකර අර හිර කූඩුවක හිර වෙලා වගේ දැනෙනවා. ඒ වගේ වෙලාවට එහෙම දැන් කවුරු හරි මොනව හරි කියනවා, කවුරුරි මොනව හරි අහනවා. දැන් මෙයාට ප්‍රතිචාර දක්වන්න බෑ. අර තියෙන දැඩිකසි තව දැඩි වෙනවා. දැන් සමහරට කියනවා යහපත් දෙයක් කියනවා. නමුත් එයාට සමහරට මේලා වතුරු තිබහක් තියෙන්නේ. දැන් කවුරු හරි ලං වෙලා කියනවා අම්මේ කරගත්ත පින් ටික සිහිපත් කරගන්න අම්මේ මෙහෙම 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 මේ කවුරු හරි යහපතක් දැන් කියනවා. හැබැයි කියන වෙලාවට අරයට තියෙන ලොකු කායික වේදනාවක් අපිට වතුරු තිබහක් තියෙනවා කියලා ලොකුවට. දැන් අරක පිළිගන්න ලැස්න තව දැඩි වෙනවා. ඒ වගේ වෙලාවට සමහරවිට ධර්මයත් එක්කත් ගැටෙනවා. ඒකයි හිත මෘදු වුණොත් විතරයි හිත උපරිමයට මෘදු කරගන්න කොච්චරක් මට්ටමට ওই හිත මෘදු කරගන්න පුළුවන්ද අපට? ආන් එච්චරකට මේ දහම් මාර්ගේ යන්න පුළුවන්. නැත්තම් ගියා වගේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකයි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනව, නෙක්ඛම්ම ආනිසංසත් කියලා තමයි මේ ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරේ. දීම යහපත අතහැරීම තුල හිත මෘදු වෙනවා. සීලේ තුල හිත මෘදු වෙනවා. මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන කියද්දි අර ඒ ස්වභාවය තුල හිත මෘදු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි කාමයේ ආදීනව කියන්නේ. කාමයේ ආදීනව එකපාරම දැඩි හිතකට කියන්න බෑ. කෙනෙක් එනවා විදිහක් හදාගෙන එයා බොහොම දැඩි ලෙස එන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාමාන්‍ය කියලා මුලින්ම ආගිය තොරතුරු විමසනවා කියලා කියනවා. ගම්පලාත ගැන විමසනවා කියලා කියනවා. එහෙම තමයි මේ දේශන රුණස ඇතුල් වෙන්නේ. එකපාරම ආපු ගමන් ආ ඉඳ ගන්න බෙන්න මෙහෙම කියලා එහෙම කියපු කට්ටිය හිටියා. පද හතරෙන් නිවන් සෝතාපන්න මාර්ග ලැබු කට්ටියත් හිටියා. ඒක බොහොම චුඩු පොඩි ප්‍රමාණයක්. නැත්තම් කතාවක් හේවත් දේශනාවක් ගොඩ නැගෙනවා. ඒ දේශනාවක් ගොඩ නැගෙන එක ඇතුලේ අර තියෙන දැඩි ගති ටික ටික මෘදු වෙන්න පටන් ගන්නවා. මෘදු වෙනවා කියලා කියන්නේ මේ මෙලෙක් වෙනවා කියන එක නෙමෙයි. මෙලෙක් වීමක් ඒ කියන්නේ මේ අපිට ඝන මෘදු කියලා අපිට තේරෙනවා ස්වභාවය. හයිය නෑ වගේ එහෙම එකක් නෙමෙයි කියන්නේ. මෘදු වෙනවා කියලා කියන්නේ හිත විවෘත වෙන්න පටන් ගන්නවා. තමන් හදාගත්ත ස්වභාවය ටික ටික නිදහස් වෙලා දෘෂ්ටි එන පරිසරයට හිත විවර වෙන්න පටන් ගන්නවා. ආන් ඒ තුලින් තමයි මේ යහපත කියන ඊළඟ දෘෂ්ටි හිතට ඇතුල් වෙන්නේ. හැබැයි අමාරුම දේත් ඒකයි. හිත ගොඩාක් මෘදු වෙන්න ඕන. තම තමන් බලන්න කොච්චර තමන් හිත මෘදුද කියලා. ඒ කියන්නේ කොච්චරක් අන්‍ය අදහස් අන්‍ය මත තමන්ට කොච්චර දුරට වෙනස් කරගන්න පුළුවන්ද? සමහරට එන චෝදනාවක් එන යෝ කරන යෝජනාවක් එක්ක යෝජනාවක් නැත්නම් චෝදනාවක් නැත්නම් අදහසක් කෙනෙක් කියන ඔය කොහොම කරන්න එපා නැත්නම් මෙහෙම කරන්න නැත්නම් මෙහෙම කරමුද එක්ක චෝදනාවක් එක්ක වෙන නැත්නම් අදහසක් දිය තමා ගොඩක් වෙලාවට අපේ දේවල් බාහිරින් ලැබෙන්නේ. එතකොට බලන්න ඕනේ අපි මේ හිත කොහොමද ඒ වෙලාවට හැසිරෙන්නේ. සමහරට දහම් කරුණක් කියාන කියාන යද්දි නැත්තම් ධර්ම දේශනාවක් අහගෙන යද්දි ධර්ම සාකච්ඡාවක් ඉන්න ගමන් කොහොම දැන් මේ වෙලාව වුණත් එක එක තැන්වල හිත ගිහින් නැවතිලා මේ කනට දහම ඇහෙනවා. හැබැයි හිත වෙන අරමුණක ඉන්නවා. ඒ කියන්නේ මේකත් ඇහෙනවා. මේක ඇහුනට මේක අරමුණු වෙන්නේ නැහැ. කනේ ඇවිල් ස්පර්ශන මේ ශබ්දේ ස්පර්ශ වීම නමුත් ඒ සම්බන්ධයෙන් අරමුණු වෙන්නේ නැහැ. සමහරට අර ඔන් වී ඕෆ් වී තමයි මේක යන්නේ. ගකු අරමුණ හසු ඔහේ ගිහිල්ලා ඉඳගෙනත් ඉඳලා ඇස් දෙකත් එහෙම්මම බලන් ඉඳලා ඒ ඔක්කොමත් වෙලා හැබැයි වෙනම අරමුණකට යනවා. එහෙම එහෙමත් යනවා. ඒ කියන්නේ කොතනින් හරි තැනක අහු වුණා. අහුන පස්සේ ඒ ඔස්සේ යනවා. දැන් සමහරවිට ඔබ කවුරුරෙක් කතා කරනවා නම් උත්තරක් දීලා හැබැයි පස්සේ මතක නැහැ මොනවද කතා කරේ කියලා. ඒ කොතනින් හරි අහු වුණා ඒකත් ඒ ඔස්සේ දැන් හිත හැදෙනවා හොෝගාලා. ඒ ලොකු දැඩි ස්වභාවයක් නෙමෙයි. ඒ එතන තනිකර තියෙන්නේ අර ලොකු අර දැඩි මෝහ කියන ස්වභාවය. ඒ කියන්නේ මේ ඒ අරමුණු ඔස්සේ යනවා ඉතින්. දැඩි වෙනවා කියලා කියන්නේ ඒ දෙන යෝජනාව හෝ චෝදනාව හෝ අදහස ඔස්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒක වෙනස් කරන්න. ඒකට තමන්ගේ අදහසත් එකතු කරන්න. ඇතුලෙන් නැගෙන කාය වචී මනෝ සංකාර ටික. එහෙම නැగి අනිත් පැත්තෙන් ඉඩක් හැදුන්නේ නැත්තම් සමහරට ඒක තේරුම් ගත්තා වගේ ඉන්නවා, ඒක පිළිගත්තා වගේ ඉන්නවා. හැබැයි තිබ්බට දෙලි දුස්ති ගැනලා. ඔබේ ජීවිතේ සමහරට වෙලා ඇති සමහරලාවට හිත ගැටුනේ දුන්න අවවාදයක් නිසා. සමහරට හිත ගැටුනේ පෙන්නපු වැරද්දක් නිසා. ඒක ඒ ගැටිල්ල කොච්චරක්ද කියනවනම් ඒ පුද්ගලයාද වෙන් වෙලා තේරෙනවා මෙයා මට මෙන්න මෙහෙම කරානේ මෙයා මට මෙන්න මෙහෙම දෙයක් කිව්වනේ ඒ බැනලා නෙමෙයි ඒ ඔබේ මොකක් හරි මේ ධර්මාර්ගයදී ඔබේ අඩුපාඩුවක් වෙන්නවා එතකොට මුලින්ම හිතනවා මුලින්ම ඕවාගේ දෙයක් වෙද්දි මෘදු වෙන්නේ ප්‍රධාන හේතුව තමයි අපි ටග්ගල කම්පයා කරනවා සංසන්දනය කරනවා මේ කියන කෙනා කෝ වගේ කෙනෙක්ද? දැන් මේ කියන කෙනා ඕක කරන කෙනෙක්ද? දැන් මේ අවවාද දෙන කෙනා ඒ මත පිහිටලා දින්නේ. නැත්තම් මේක මන් දැක්කනේ මේ කියන එක මෙයා අතින් අහවල දැස කැඩුනා. Tamanට ලැබෙන යහපත ඒ වෙලාවේ තීරින්නේ නැහැ. ආන්ගේ ස්වභාවයත් එක තමයි මේක තේරුම් මේක පිළිගන්න ස්වභාවයත් වෙනස් වෙනවා. දැන් ඔබ අපි හිතමුකෝ මෙහෙම දැන් මේක දැන් මෙතන ඉන්න කට්ටියත් එක්ක අපි කතා කරමු මේක. ඔබ මෙතේ ඔබ මේ ධර්ම මාර්ගය හැදින්න පටන් ගන්න දැන් අවුරුදු 5යි කියමුකෝ අපි. දැන් අවුරුදු 3යි කියමුකෝ. කෙනෙක් ඉන්නවා මාසෙයි. දැන් මාසයක් තිස්සේ ඔබ යාව දන්නවා. හැබැයි ඔබ අවුරුදු 3 අපි අවුරුදු 3ක් ඔබ තිස්සේ ඔබ අවුරුදු 3 ධර්ම හැසිරෙනවා. දැන් ඒ වගේ කෙනෙක්ගෙන් ආවොත් අවවාදයක් කොහොමද පිළිගන්න තියෙන සම්භාවිතාවය මුලින්ම හිතෙන්නේ මොකද්ද මුලින්ම එන්නේ මෙයා මේ ඊයේ පෙරේ දාපු කෙනෙක් නේ මෙයා කවුද මට ඔහොම කියන්නේ නැත්තම් මේක මේ 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 අපි කිදමුකෝ මොකක් හරි පොඩි දෙයක් කිව්වා කියලා හැබැයි ඔබ දන්නවා එයා ගැන ඒතකොට මුලින්ම හිතෙන්නේ මොකද්ද මෙයාත් මේක කර ඉන්නේ මෙයාටත් මේක කරන මෙයා එනවා මාව හදන්න ඔහොම හිතෙනවා කියන්නේ නැහැ ඒ මුලින්ම වෙන්නේ සංසන්දනය වෙනවා සංසන්දනය වෙනවා සංසන්දනය වුණ ගමන් ඒ හිතේන දෘෂ්ටිත් එක්ක සහඳලි ඉවරලා අරක බාර ගන්නවද ප්‍රතික්ෂේප කරනවද එහෙම නැත්නම් ඒක හිතේ දිගටම තියාගන්නවද කියන තීරණය වෙනවා පිංගුතුනි ඊගෝ එක හේවත් ජාතිය කියලා කියන්නේ ගැලවෙන්න දෙන්නෙම නැහැ. සසර කීපාරක් ওই විදියට මෘදු ගතිය හදාගන්න බැරුණ හින්දා මෘදු වෙන්න බැරුණ හින්දා හේවත් හිතට එන විපාකයක් වශයෙන් මේක දැකලා ඒ තුල මේ ධර්මයේ දකින්න බැරුණ හින්දා කොච්චරක්නම් ලැබුණ අවස්ථා අහිමි වෙන්නේ නැද්ද? කොච්චර නිකන් හිතලා බලන්න අමාරුම දේ මොකද්ද පිඟුතුනි? මිනිස්සෙකුට අවවාද දෙන එකද අවවාද ගන්න එක නෙමෙයි අවවාදයක්වත් අහන් ඉන්න එකද? අපි හැමෝම කැමති මොනවා කරන්නද? දෙන දේ ලැබෙන්න එපැයි. අපි කියන්නේ දෙන දේ ලැබෙන්න ඕන කියලා. කැමති නැහැනේ. ඔබ අපි හිනිකම් මෙහෙම ගමු දවසකට අවවාද 10ක් දුන්නා. ඔබටත් අවවාද 10ක් වයි හැමුණොත් කොහොමද දැනෙන්නේ? හැබැයි අවවාද දෙද්දි මොකද හිතෙන්නේ? අවවාද දෙද්දි කොහොමද හිතෙන්නේ? යම් දෙයක් යම් හොඳ දෙයක් හෝ මොකක් හරි දෙයක් වෙනද මොකද හිතෙන්නේ? මේ මිනිස්සයාට මේ කියන දේවත් තේරෙන මේ කොච්චර යහපත් දෙයක්ද මම මේ කියන්නේ? කොච්චර හොඳ දෙයක්ද මම මේ කියන්නේ? මෙයාට මේ හැදෙන්නනේ කියන්නේ. මට බැරුණාට මෙයා හැදුණොත් කොච්චර දෙයක්ද එහෙම හරි තේරුම් ගන්න එපැයි මේ මට හැදෙන්නනේ කියන්නේ එහෙම හරි තේරුම් ගන්න එපැයි සමහරට මට බෑ තමයි හැබැයි එයා හැදෙනවනේ මෙහෙම කීවොත් එහෙම කොච්චර දෙයක්ද මම උත්සාහ කරන ගමන් ඉතින් එයාටත් ඒ වගේ උත්සාහ කරන බුලන් කොච්චර හොඳද ඉතින් ඔබටත් ආවද දුනොත් එහෙම හිතන හොඳ නැද්ද නෑ හිතලා බලන්න දවසකට ආවවත් 10ක් වගේද හැමුණොත් එහෙම මොකද හිතෙන්නේ අර නිකන් හදාගත් ස්වභාවය මෙහෙම හොඳට අත්දැකලා බලන්න. ප්‍රශංසා 10ක් හම්බුනොත් කොහොමද? බොරු හරි කමන්නේ. ඒකට අහු වෙන විදිය. හැබැයි අවවාද හම්බුනොත් එහෙම. අමාරුම දේ තමයි අවවාදයක් ගන්න එක. අවවාදේ හැසිරෙන කීට පස්සේ කරන්න තියෙන එක. අවවාදයක් කියන්නේ තමන්ව ගොඩනගා ගන්න ඉන්න තැනින් පොඩ්ඩක් හරි මේ ධර්මයේ තේරුම් ගන්න මට්ටමට මේ හිත වෙනස් කරගන්න හිත විවර කරගන්න හම්බෙන අවවාය තමයි අමාරුම දේ.
ඒක ගන්න බෑ. ඒක ගන්න ලෑස්ති නෑ.
පිංගුදුනි පොඩි තැනක හරි පොඩි තැනක් හරි නැත්තම් අතීත මත් කියන්නේ ආපු පරණාමගත දෙක ආපු මතකයක් හරි අල්ලගෙන අරක පුළුවන් තරම් ප්‍රතික්ෂේප කරලා ඕන ටික තමන්ගේ විදිහට හදාගත්ත ටික ෆිල්ටර් කරන තමයි හදන්නේ හැම වෙලාවෙම. පිංගුදුනි පුදුම වැඩක්. මිනිස්සු මේ සත්වයා සත්වයා විසින්ම දුක දුකටපත් කරගෙන තියෙන්නේ. කවුරුත් අපට දඬුවම් දීලා නැහැ. මේ ලෝකේ ලොකුම දඬුවම තමන් තමන්ට දීගෙන ඉන්නේ හැම වෙලාවෙම දඬුවම් දෙමින් ඉන්නේ. එක තැනකදී ආනන්ද හාමුදුරුව දවසක් පින්නපතේ දකින්නවා හොරු රැලක් අල්ලගෙන දන්වැල් වලින් බැඳලා දැන් අද කාලෙත් සමහර අපි දකින්නේ මාංචුතල එක්කිනවා. ඒ වගේ දන්වැල් වලින් බැඳලා මේ කට්ටියව වදකාගාරට අරන් යනවා දකින්නවා. උන්වහන්සේ දැක්කට පස්සේ තේරුණා මේ මේ දාලා තියෙන දන්වැල් වල විදිහට නම් මේ මිනිසුන්ට මේ මේ රාජපුරුෂයෝ මේ මිනිස්සු අතහැරලා ගියත් මෙතන අයි ගැලවෙනවා නම් බොරු. එච්චරකට මේ දන්වැල්ලින් මේ මිනිස්සු හිර කරලා තියෙන්නේ. මේ මිනිසුන්ට රාජපුරුෂව නැතත් මෙතනින් ගැලවිලා යන්න බෑ. පුදුම බන්ධනයකට මේ හිර කරලා තියෙනවා. උන්වහන්සේ දැනනවා. උන්වහන්සේ හිතෙනවා පුදුම බන්ධනයකට මේ හිර කරලා තියෙන්නේ. පුදුම බැඳිල්ලකට බඳලා තියෙන්නේ කියලා. කියලා පින්නපාත වැඩලි ඉවරලා භාග්‍යතුන් වහන්සේ හැම්බලා දේශනා අහන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ අද දවස් අද මම උදේ පින්නපාත වැඩදී මම දැක්කා රාජ දඬුවම රාජ උදහසට ලක් වුණ යම් පිරිසක් දන්වැල්ලින් බැඳගෙන අරන් ගියා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ රාජපුරුෂය ළඟ හිටියේ නැතත් ඒ මිනිස්සුන්ට ඒකෙන් නම් ගැලවිලා යනවා කියන එක බොරු. එච්චර ලොකු බන්ධනයක එච්චර ලොකු හිර කරලා තිබ්බේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද පින්වත් ආනන්ද ඔක මොන බන්ධනයක්ද? ඔක බොහොම පොඩි බන්ධනයක් කියලා. ඕක බොහොම පොඩි බන්ධනයක් ඔය දන් වලින් දාලා තියෙන්නේ. ඕක නෙමේ බන්ධනේ. හිතක් 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 ගානේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශොස්සේ මේ සත්වයා මේ ලෝකයා මේකට අහු වෙලා මේ ලෝකේ ඇත්ත කරගෙන මේ ලෝකෙට බැඳිලා ඉන්න එක තමයි ලෝකේ ලොකුම බන්ධනේ. හෙවත් වෙන්න මේ පංච කාමයට අහු වෙලා තියෙන තමයි ලොකුම බන්ධනේ. හෙවත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් මිදෙන්න බෑ. ඒ වගේ යථා ස්වභාවය දකින්න බෑ. මේක තමයි ලොකුම බන්ධනේ කියලා බුදුහාම දේශනා කරනවා. හැබැයි අපිට දැක්කහම පේන්නේ අපිට ඒක දැනනවද? දැන් කෑම ටිකක් කන වෙලාවට ෆිල්ම් එකක් බලනලාවට පාරේ යදි රූප දකින්නලාවට සින්දුවක් ඇහෙන වෙලාවට ඈ දැනනවද බන්ධනවත් කියලා? නෑ. මොන බන්ධනද? අර වගේ දියක් දැක්කොත් එimhe බල්ලෙක් ගැට ගහලා ඉන්නවා. කෙනෙකුට මාංශ දාලා ඉන්නවා. කෙනෙක් හිර බාරට පත් කරනවා ජීවිතාන දක්වා. දැන් හිතන නේද පුදුම හිරවිල්ලක්නේ හිර වෙලා ඇත්තේ. පුදුම දුකන්නේ විදිනවද? සතේ කූඩුක දාලා ඉන්නවා. පුදුම දුකන්නේ විදිනව ඇත්තේ කියලා. හැබැයි ඔය හිත පිංගුතුනි සත්වයා සත්වයාට දීගන්න දඬුවමට හුරු වෙලා ඉන්නේ. කවුරුත් කාටවත් දඬුවම් කරන්න බෑ. ඇත්තටම දඬුවම තමන් විසින් දීගෙන තියෙන්නේ. ඒ දඬුවම තමයි පංචකාමේ. කොච්චරක්ද කියනවනම් ගැලවෙන්න බැරි මට්ටම. මේ ළඟදී ඔය වැඩ කටයුතු කරන් යද්දී අපට හම්බුණා ගොඩාක් දුර පළාතක ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා කීප නමක්. මුලක කතාවේ බොහොම කාලයකට විතරක් එළියට වඩින්න බොහොම වනාන්තර ඇතුලේ වැඩ වාසය කරන බොහොම වීරියේ වඩන මේ ධර්ම මාර්ගන උත්සාහ කරන ස්වාමීන් වහන්සේලා. මම බොහොම සුදු මිනිස්සු පොත් මාලාවෙන් බොහොම ආසාවෙන් පරිහරණය කරන උන්වහන්සේලා ඔබ ගැන කියපු කතාවක් මම කියන්න. උන්වහන්සේලා අපිට කිව්වේ අපේ හාමුදුරනේ ඔන්න ඔය පොත් මාලාවේ මුලින්ම මිනිසුන්ගේ ආකල්ප ටික හැදෙනවා. මිනිසුන්ගේ පුරුදු ටික හැදෙනවා. ඒක අපි ඔබ වහන්සලා තුලින් දකිනවා. මේ ඔබ ගැන කිව්වේ. කොච්චර බණ කිව්වත් බණ කියන්න කලින් මෘදු වෙන්න ඕන. උන්වලා දකිනවා උන්වලා කියුව අපිට අපිත් කතා කරද්දී කියපු දේ බේමේ පොත් මාලාව තුල අපි දකිනවා මිනිස්සුන්ගේ හිත මෘදු වෙනවා මිනිස්සුන්ගේ ස්වභාව වෙනස් වෙනවා එහෙම අපිත් ඒ ගොඩ වෙලා කතා කරලා පල්ලෙහාට බහිද්දී එක මහත්යෙක් ඇවිල්ලා හිටියා මහත්යෙකුයි නෝන කෙනෙකුයි පොඩි දරුවෙකුයි ඒ මහත්යා මේ රටේ වැදගත් රාජ්‍ය නිලධාරියෙක් කියලා ඒ හාමුදුරුව මට පෙන්වුවා අර මහත්යා පෙන්ලා අපේ හාමුදුරනේ බෙන්න මේ මහත්යා ඒ පළවෙනි පොත කියලා වෙනස් වුණ මිනිස්සෙක් කියලා ඒ නෝනටත් තාම විශ්වාස කරන්න බැහැ කොහොමද වෙනස් වුනේ කියලා පොතක් කියලා වෙනස් වුණ මිනිහෙක් වෙනස් වුණා කියලා කියන්නේ පිංගුතුනි හිතේ දැඩි ගතිය මුදු වෙන්න ගත්තා අර තමන් හදාගත්ත ලොකු ස්වභාවයල් ටික හදාගත්ත විදි ටික 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 වෙනස් කරන සුසු වෙනස් කරන ලෑස්ති වෙන්න පටන් ගත්තා බාහිරින් හෙවත් පුණ්‍ය ශක්තිය තමන්ට ලැබෙන කල්යාණ මිත්‍රත්වයේ යහපත අයහපත වෙන් කරගෙන යහපත තුල හැසිරෙන මට්ටමට හිතේ හදාගෙන ආන්ගේ මටුන හිත වෙනස් වෙන්න සූදානම් වුණා. ඒ සූදානම් පටන් ගන්නවා. පිංගුතුනි ඒ නිසා ප්‍රධානම දේ හිත මෘදු වෙන්න ඕන. නැත්තම් මේ ධර්මය යන්නේ නැහැ. දැනුම යනවා. හොඳට දැනුම යනවා. ඉතිරෙන්න දැනුම යනවා. ඕන පැත්තකින් විස්තර විග්‍රහ කරන්න පුළුවන් මට්ටමට දැනුම යනවා. හැබැයි අර පහුගිය වර ගුරුසානස් කිව්වා වගේ වචන නැතුව අකුරු නැතුව මේ අවබෝධය තුල හිත ක්‍රියාත්මක වෙන ස්වභාවයට පත් වෙන්න හම්බෙන්නේ නැහැ. දැනුම ගොඩක් තියෙනවා. නමුත් ඒක අවබෝධයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්ම මාර්ගය යද්දි පුළුවන් තරම් උත්සාහ කරන තමන් කොච්චර මෘදු වෙලාද කියලා බලන්න. ඒක තමන්ට තනියෙන් බලා ගන්න බෑ. ප්‍රශ්න තැන්වලදී, අවවාද ලැබෙන තැන්වලදී තමන්ට සමහරලට හම්බෙනවා බෙන්න මේක දැන් වෙනස් කරගන්න මෙහෙම අපි කරගමු. ඒ තැන්වලදී තමන් කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? ඒ කියන්නේ යුතුයකම වල්කීම කියන තැන නෙමෙයි මම මේ කියන්නේ. ඔක්කොම අතහැරලා යුතුයකම වල්කීම අතහැරලා මේක එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ. යුතුයකම වල්කීම තුල තමන් දැඩි නොවී ඉන්නවා කියන එක. දැඩි ගතියෙන් මිදෙන්න උත්සාහ කරනවා කියන එක ඒ වෙනුවෙන් කරුණු කාරණා යෙදෙනවා කියන එක. පිටුනි ඒක ජීවිතේ ප්‍රධාන දෙයක් බවට පත් කරගන්න. නැත්තම් මෙන්න මේ අපි හොඳටම දන්නවා හැම වෙලාවෙම හිත කියන එක හැදෙනවා. ඒ නිසා තමයි අපි දන්නේ අපි ඉන්නවා කියලා. මේ හැදෙන හිත තුළ කෙනෙක් ඉන්න බව ගොඩක් වෙලාවට අපි දන්නේ හිත ඇතුලේ මේ හිතට අරමුණු වශයෙන් එන්නේ අපි දන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මූලික කරගෙන හිත හටගද්දි ඒ දේවල් එක්ක එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා හැබැයි මේ හිත හැම වෙලාවෙම අවිද්‍යා තෘෂ්ණා සහගතව හටගන්නේ බෙන්න මේ ඇලීම බෙන්න මේ ගැටීම තුල තමා අපි මේ වෙලාවෙත් අපි ඉන්න බව දන්නේ සමහර ප්‍රකට නැහැ ගොඩාක් ප්‍රකට නැහැ හොඳටම ඉන්න බව තේරෙන්නේ නැද්ද මේ වගේ තැන්වලදී ගැටෙන තැන්වලදී හොඳටම මම ඉන්නේ කොහේ තැන්වලද හොඳට ඉන්න බව දැනෙන්නේ කොහොමද පින්වතුනි හොඳට ඉන්න බව දැනෙන්නේ කොහොමද දැනුත් ඉන්නවා තමයි හැබැයි තරහ ගියාම හොඳටම නැද්ද සම්පූර්ණයෙන්ම ඉන්නවා වගේ නැද්ද ඇඟක් පොඩ්ඩක් හිරි වැටලා පස්සේ හිත ඉන්න මට්ටමට දිනේ ඒ ඔස්සේ නිකන් පිරිලා ඉන්නවා වගේ නැද්ද ඒ වෙලාවට හොඳටම ඉන්නව හැමෝටම පේන්න ඉන්නව වගේ නැද්ද ඒ වෙලාවට? හොඳටම තමයි මේ ස්වභාවයේ ලොකුවට ඒක ඒක නිකන් ගොඩකට තමන් තුල වගේ තියෙන. ඒක නිකන් ලෝක බාහිර ලොකුට ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි මේක ගොඩක් පිරිසක් දර දන්නවා කවුරු ඉන්නවා කියලාද? මම ඉන්නවා කියලා. මේ මොකද්ද වෙන්නේ? මේ වෙලාවට කිසිම දෙයක් බාර ගන්න සූදානම් නැහැ. සමහරට ආවේ නිවන්ට අදාළ විපාකයක්. ලැස්ති නැහැ ගන්න. මෘදු නැහැ. මෘදු වෙන්නේ නැහැ. ඇයි මෘදු වෙන්නේ නැත්තේ? ගැටෙන තැන හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? තමන් ගත්ත අදහස. අර එකක් කියලා වෙන් වුණ ස්වභාවය තුල දැඩි ලෙස පිහිටනවා. හිත ඒකම පිළිගන්නවා. ආයක වෙනස් වෙන්නේ නැහැ. එයම තමයි ඇත්ත. ඒ වුණ ගමන් මොනව ආවත් මොන විපාකයක් ආවත් ඒක ඇතුළට යන්නේ නැහැ. නිකන් තේරුම් ගන්න ගලක් උල්ට වතුරුවක් කරනවා. වැලිය වලට වතුරුවක් කරනවා. උරා ගන්නෙ මොනවද? අපි කියන්නේ හිත ගල් කරගන්න එපා කියලා. බලන්න සියුම් 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 තැන්වල හිත කොච්චර ගල් වෙනවද කියලා. නිකම් මම බෙන්න මෙහෙම කියන්න. සියුම් මල් මොකද අපි දැන් ඉස්සර සතිපට්ඨාන ගැන කතා කරන්න යන්නේ. ඒ කායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය. නිබ්බාන සච්ච කිරියාය. නිවන පූර්ණේ කරගන්න දුකෙන් මිදෙන්න එකම මගයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ගමන්ට එකම මගයි තියෙන්නේ. චත්තාරෝ සතිපට්ඨාන. දැන් මෙතන අපි කායानुපස්සනාව යම් මට්ටමකට කතා කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒකට මේ යන්නේ. ඒකට මූලිකම දේ තමයි මේ අපි කතා කරන්න ටික ටික තාම. මේක අල්ලන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මේ මෙතන මේ හැදෙන මෙතන මේ හිත හැදෙන මෝහ ස්වභාවය නෙමෙයි මම මුලින්ම කියන්නේ. මෝහ ස්වභාවය නෙමෙයි. ඒ කියන්නේ මේ ඉන්න එක ඒක නෙමෙයි. මේ දෙකවත් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් බව තේරෙන්නේ නැහැ. මම බෙන්න මෙහෙම නිකන් කියන්නම්. ඔබ දානි පූජා කරනවනේ. ඔබ දානි බෙදෙනවනේ. ඔබට කෙනෙක් දානි බෙදෙනවා. අපි හිතමුකෝ. මේ ඇතුලේ මේ දකින්න පුළුවන් පොයින්ට් මම කියන්නේ මේ හිත මේ අතරම කමටහනක් දෙන්න පුළුවන් නම් අල්ලගන්න. දැන් දානි ටික ගන්න ගියාට පස්සේ දානි බෙදද්දී දැන් ඔබේ ගානට වැඩියෙන් වැටුනොත් මොකද? දැන් ඔබ කියනවා ප්‍රමාණයක්. දැන් වැඩියෙන් වැටෙනවා. දැන් මොකද හිතෙන්නේ? කියන්නේ නැහැ ඒවා. ඉල්ලනවා අඩුවෙන් හම්බෙනවා. දැන් මොකද වෙන්නේ? පොඩ්ඩක් අඩු වුණා. දැන් මොකක් දැනෙන්නේ? ගොඩක් වැඩි වුණා. දැන් මොකක් දැනෙන්නේ? වෑංජන වැඩි වුණා. වෑංජන අඩු වුණා. නැත්තම් පළතුරු ටික වැටුණ පරිප්පේ කුඩට මොකද හිතෙන්නේ? හිතුණන දෙයක් දැක්කද? ඒක ප්‍රශ්නයක්වත් කියලා. වැසිකිළියට ගියා. යන්න කලින් කෙනෙක් ගිහිල්ලා හරියට වතුර ටික ගහලා නැහැ. නැත්නම් වතුර ගහන එක අමතක වෙලා ඇවිල්ලා මොකද හිතෙන්නේ? මේ අසූචි මුකුත් නැහැ. වතුරේ ගහන්න අමතක කියලා ඇවිල්ලා. ඉතින් මුත්‍රා ගඳයි. දැන් මේ පොඩි තැන් චූටි තැන් බණායිද්දි ඉස්සරහ කෙනාට පොඩ්ඩක් ඉස්සරහ කෙනාගේ නිසා පොඩ්ඩක් පේන්නේ නැහැ. එයා හැරුණා. හැරුණ ගමන් දැන් පොඩ්ඩක් පොඩ්ඩක් තිරේ වැහුණා දැන් නින්ද ගියා ඇහැරෙව්වා දැන් යද්දි යද්දි කෙනෙක් දැක්ක එයා කට හොදලා වතුර විසික් කරා හොල 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 විසික් කරා කෙනෙක් අර කට හොදලා හොදන්නේ මොයේ පොඩි දේව පොඩි පොඩි තැන් ඔබේ පිඟාන හෝ කවුරුරි හොදලා දුන්නා පොඩ්ඩක් දැන් චුට්ටි පොඩි ඉඳුල් පොඩි මිරිස් කැල්ලක් තියෙනවා චුට්ටිත්තක් මේ 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 පොඩි කුඩිත්තක් තියෙනවා පාත්‍රේ දැන් මොකද ඉතින් හොදලා දුන්නේ මිරිස් කැල්ල කිතුරුලා දැන් මොකද ඉතින් පොඩි තැන් තමන් ඉඳ ගන්න එනවා පුරුර ඒද්දිම එහා පැත්තකින් කියලා ඒක ඉඳ ගත්තා දැන් මොකද ඉතින් ඒක නම් ලොකුට දැනනව නේද ඒක ඔන්නේ අනිත් එකේ කරන්න බැරිම තැන තියෙන බා තේරෙන්නේ නැද්ද ඕ වගේ චූටි සිදුවීම් කොච්චරක් දවසට එනවද දැක්කද ඒව එලාම් එක පළවෙනි පාර දුන්නා දෙවෙනි පාර දැන් හයියෙන් වදිනවා ඕෆ් කරන්න ටිකක් පරක් වුණා මේ ඔබයි එලාම් එකයි විතරයි දැන් තියෙන්නේ කෙලස් ගින්නෙන් නිඳ ගින් හිටියේ කෙලස් ගින්නෙන් නිදිගත් එක ඇහැරවණ එක තමයි එලාම් එක දැන් කෙලස් ගින්නෙන් නිඳ ගිහිල්ලා දැන් අවදි වුණා අවදි වෙන්නේ මොකක් එක්කද හුලුවත්ත පත්තු කරන් ඇවිදින්න ඔබව බලන්න පිඟුදුනේ ස්වභාවය කියන්නේ කොහොමද කියලා උදේට අවදි වෙන තැන කොච්චර අමාරුද ඔබ කෙනෙක් අවදි කරොත් දැන් ඔබ හතරට අවදි නිතන් ඉන්නවා හතරට පහත් වෙලා කෙනෙක් අවදි කරනවා එන හැඟීම මොකද්ද පත්තු වෙලා නැගිටින්නේ එලාම් එක වදිද්දි අතපත ගාලා අතපත ගාලා ඔහොම කරලා ලොෆ් කරන මුලින්ම නේද ඒක සාමාන්‍ය එලාම් පහක් කර තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් 1 2 3 4 කියලා අපිත් එහෙම තියනවා සමහරවිට. නමුත් මම මේ කියන්නේ. පළවෙනි එලාම් එකෙන් වදිදි කොහොමද දෙන්න හැංගීම? කෙලස් ගින්නෙන් අපි නිදියන්නේ. කෙලස් එක්ක කෙලස් ඒක ඒවා පත්තු කරන් තමයි අවදි වෙන්නේ. එතන ඉඳලා තියෙන අසීහිය දවස පුරාවටම තියෙනවා. ආයි නිදා ගන්නකම්. එහෙමත් තැනක තමයි බෙන්න මේව අහු වෙන මේව නම් අහු වෙන්නෙම නැහැ. අහු වෙන්නෙම නැහැ. අද උදේ දාන ගත්තනේ. ගල් හැපුන්නේ නැහැ. හොඳට දාන්නේ ගත්තනේ ප්‍රශ්න තිබ්බේ නෑ නේද? හා ගලක් හැපුණා. එතකොට මේම මෙතෙන් නෑ. ඔය දෙකෙන් ඉන්නේ. හොඳට මින්න හදන්නේ මේකෙන් අයින් වෙලා මේකට යන එක. මේකෙ මින්න තියෙනවනම් ආශ්වාදයේ මින්න තියෙනවනම් හැම වෙලාවෙම. මෙතන කවදාවත් පේන්නේ නෑ. හැබැයි මුලින්ම මේ සම්බන්ධව හොඳට තේරෙන පටන් ගන්නට තමයි අනිච්ච දුක්ඛ අනාත්ම ඇප්ලයි වෙන පටන් ගන්න. නැත්තම් වෙන්නේ නැහැ. තේරෙනවද ප්‍රතිපදාව කොච්චර අමාරුද කියලා? ප්‍රතිපදාව කියන්නේ මේ මං කියන්නේ මේ දවසකම ඉන්න ඕන ප්‍රතිපදාව කියලා. අඩුම ගානේ එක පැයක් තුල එක විනාඩි 5ක් තුල එක ආපු ස්වභාවයක් තුල මේ ප්‍රතිපදාව යෙදෙනවා කියන එක. ඒකට ඔබේ දැනුම ප්‍රශ්නයක්ද? නෑ නෑ දැනුම හොඳට තියෙනවා. ඕන දෙයක් කිය හැකිනේ. හැමදාම න්‍යාය සාකච්ඡාවල් කරනවා. සතියේ පාරක් හෝ මාසෙ තුන් පාරක් ඔක්කොම කතා කරනවා. දන්නවනේ. එච්චර දෙයක් ඔය කියන දරන් කියන තරම් දෙයක් දැනගන්න ඕනේ නෑ මේ දෙක දැනගන්න. ප්‍රශ්නයක් බව දැනගන්න අනිච්ච කොච්චරක් අවබෝධලා තියෙනවද? අනිත් කොච්චර දැනගෙන තියෙනවද එහෙම නැතුව කායානු වේදනානු චිත්තානු ධම්මානු පස්සනාව තුල අනුපස්සනාව වෙන්නේ නැහැ ලොකු වැඩක් තියෙනවා කරන්න හැබැයි ඒක ඇත්තටම වැඩක් නෙමෙයි අපි වැඩ කියලා දකින්නේ මොකද්ද? අතින් පයින් කරන දේවල්. හැබැයි හිතින් කරන්න තියෙන්නේ වැඩක් ලෙස දකින්න. හිත දිහා බලන් ඉන්න මොනවද මේ වෙන්නේ කියලා. අපි යමක් දැක් වෙන්න මේතන දැක්ක කියලා කියන්නේ ප්‍රශ්නේ දැක්කා කියන්නේ ඊට පස්සේ උත්තරේ දෙන්න තියෙන්නේ. අමාරුම දේ තමයි ප්‍රශ්නයක් වශයෙන් ඒක දකින්න එක. මොකක්ද මේ වෙන්නේ කියලා දකින්න එකයි අමාරු. ඒක තමයි අමාරුම දේ. ඊට ඒ කියන්නේ 150ක් ඉස්සරට ඇවිල්ලා. ඔතෙන්න කියන තමයි අමාරු. ප්‍රශ්නේ තාම නවත්ත ගන්න බෑ. ප්‍රශ්නේ තාම විදර්ශනා කරගන්න බෑ. ප්‍රශ්නේ තාම ධර්මය තුලින් විස්තර විග්‍රහ කරගන්න බෑ. හැබැයි ප්‍රශ්නයක් තියෙන බව දැක්කා. ගොඩක් වෙලාවට එතෙන්න හිත ගේන තමයි අමාරු. ප්‍රශ්නයක් තියෙන බව පෙන්වන්න. ඇත්තරම මං කිය ඔය දේවල් අපිට එහෙම හිතේ මේ තැඟුල්ට ගියද ප්‍රශ්නයක් වශයෙන් කරමුණු වෙන්නේ නැහැ. එතන දෙයක් විසඳ ගන්න තියෙන බව තේරෙන්නේ නැහැ. ඒක නැතුව කොහොමද මෙතන මේ මෝහ සබය අල්ලන්නේ? මොකද මේකත් රාග මෝහ, මෝහ රාග, මෝහ දේශ, මෝහ මෝහ. මෝහේ මතයි හැම හිතක්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙත් මේ ගොරෝසු මට්ටම් වල තියෙන ස්වභාවය. ඒක අවස්ථාවක ස්වාමීන් වහන්සේමක් වඩිනවා එක ගුරුවරයෙක් ළඟට නිවන ගැන අහගන්න. කලින් දවසේ හවස වැඩියේ. වෙනස උදේ ස්වාමීන් වහන්සේ දැන් තමන් විසින්ම හදාගත්ත කොස්සකින් මිදුළු අතු ගන්නවා උදේ පාන්දර. උන්වහන්සේ අතු ගන්නවා. දැන් අර ගුරුවරයා ගෝලයා ගිහින් අහනවා, ස්වාමීනි මං ඔබ වහන්සේ ළඟට ආවේ නිවන ගැන අහගන්න. නිවන ගැන අහගන්න යාවේ. ඔබ වහන්සේ උදේ පාන්දර නැගිටලා මේ හිමිදිරි උදෑසන මේ මානසිකාරය කරන්න ඕන වෙලාවේ ඔබ වහන්සේ උදේ පාන්දර මිදුළු අමදිනවා. ඕක පස්සේ අමදින්න පුළුවන් උදේ පාන්දර මේ හොඳ අපි කියන බ්‍රහ්ම මූර්ත බ්‍රහ්ම මොකද්ද සබහාය තියෙනවද? බ්‍රහ්ම මූර්තේ කියලා. දැන් මේ වෙලාවේ ඔබ වහන්සේ මොකද්ද මේ කරන්නේ? මිදුළු අතු ගන්නවා. එවත් වරේට අමදිනවා. කොස්සත් උන්වහන්සේම හදාගත් එකක්. ඕක පස්සේ කරන්න තිබ්බනේ. දැන් මේ උදේ මේක කරන්න එපැයි කියලා කිව්වා. මෙයා ටිකක් මෙයා ගැටීමෙන් දැන් මේ කිව්වා. ඊට පස්සේ ගුරුවරයා කොස්ස අතට දුන්නා. දැන් අතු ගන්න කියලා. බෑ කියන්නත් බෑ කරන්නත් බෑ. දැන් මේ අතු ගන්න පටන් ගත්තා. දැන් අතු ගන්න පටන් ගද්දි අර තියෙන ඒවා පස් හැරෙනවා. ගල් විසි වෙනවා. හුලං පාරකට අර අපි වේගෙන් අතු ගාද්දි අර හුලඟ වගේත් එනවනේ. දැන් යනවා. දූවිලි ඇවිස්සෙනවා. ඊට පස්සේ ගුරුවරයා කියනවා, ඔක පොඩ්ඩක් නවත්තන්න. මම අතු ගාපු ප්‍රමාණයයි ඔබ අතු ගාපු ප්‍රමාණය දැන් බලන්න කිව්වා. බලලා ඉවරලා යට දැන් තීරණවා අර හරිය හැරිලා විසි වෙලා පිළිවෙලක් නැහැ. ඔබට මට කියන්න තියෙන නිවන ඔච්චරයි. ඔබ මේකෙන් තේරුම් ගන්න කිව්වා. එච්චරයි කර්මස්ථානය. තේරුණාද? එච්චරයි. මට ඔබට වෙන නිවන ගැන කියලා දෙන්න දෙයක් නැහැ. ඔබ මේක තේරුම් ගත්ත නම් ඔබ යන්න කියලා කිව්වා. අය අනිච්ච ගැන කියලා දුන්නේ නැහැ. පිංගුතුනි, මානසිකාරය කරන්න පුළුවන් කොයි වෙලාවටද? මානසිකාරය වෙන්නේ කොයි වෙලාවටද? ඒකයි කායානුපස්සනාව පුරුදු වෙන්න ඔබ කරන එක නෙමේ, කරන විදිහ නෙමේ, ආන්ගේ කරන එකේ තියෙන රිද්මය අහුවෙනවා. සමහර අතු ගන්න වමයි දකුණයි අල්ල, අරය දකුණයි වමයි අල්ල, ඒක ඒ කරන විදිහ නෙමේ ගැටලුව තියෙන්නේ, ආන්ගේ රිද්මය, සිහිය. ඒ කියන්නේ අතු ගන්නවා නෙමෙයි. එතන තියෙන සිහිය. ඒ තුල මානසිකාරය ගොඩ නැගෙන්න ඕනේ.
ඇත්තටම අතුගාන්න තියෙන්නේ පොළොව නෙමේ ඔය හිත. හිතේ කෙලෙස්තු යතු ගන්න තියෙන්නේ. හිතේ කෙලෙසු සුද්ධ කරන්න තියෙන්නේ. අතුගාල ඉවර වෙද්දි බලන්න පුළුවන් හිත කොච්චර සුද්ධ වෙලාද කියලා. උයල ඉවර වෙද්දි බැලියයි හිත කොච්චර සුද්ධ වෙලාද කියලා. ගමනක් ගිහින් ඉරදී බැලියයි හිත කොච්චර සුද්ධ වෙලාද කියලා. පින්දුනි ඒක පුරුදු කරන්නම් මුලින්ම හිත මෘදු වෙන්න පටන් ගන්න ඕනේ. ඒක තමයි එක. නැත්තම් අතුගාන්නේ හරි යමක් කරන්නේ පරණ එකක් හිතේ තියාගෙන මොකක් හරි ඇරියස් එකක් තියාන තමයි කරන්නේ. හැබැයි වැඩේ සමහරට ලස්සනටමත් කරලා හැබැයි තමන් සුද්ධ වෙලා නැහැ. බලන්න හොඳට පින්වතුනි මේ හිත දිහා බලන් ඉද්දී මේක ප්‍රැක්ටිස් කරද්දී හොඳට අහු වෙනවා. මේක දකින්න ඕන හැබැයි. ඒකයි මේ දවස්වල වැඩිපුරම අනත්ත ගැන අපි විස්තර කරන්නේ. අනත්ත ස්වභාවය, පච්චුප්පන්න ස්වභාවය මේ හිතේ ස්වභාවය දකින්නවා කියන තැන. කියන්නේ කරන වැඩේ ගැන හිත හිතින්නව නෙමෙයි. කරන වැඩේ තුල හිතේ ස්වභාවය මොකක්ද? කරන වැඩේ තුල හිත වැඩ කරන්නේ කොහොමද? එතන දේශනා කරනවා නාබි නන්දති නාබි වදති නාජ්ජෝසය තිට්ඨති. රූපය දිහා බලාගෙනම තමයි රූපය අවබෝධ කරන්න තියෙන්නේ. රූපය දිහා බලාගෙනම රූපය අවබෝධ කරලා රූපය දිහා බලන්න කියලා කියනවා. ඒකට අහු වෙන්නේ නැතුව. මොකද මේ හිතට එන හැම අරමුණක්ම රූපාකාරයක්. රූපයකින් තොර කිසිම අරමුණක් හිතට එන්නේ නැහැ. අරූප අරමුණක් එන්නේ නැහැ හිතට. ඒකත් යම් මොකක් හරි රූපයක්. ඒ රූපේ හැම වෙලාවෙම එක්කෝ ඇස නිසා හටගත් එකක්, ඇස ප්‍රත්‍ය කරගෙන කන, නාසය, දිව, කය ඔය ඔක්කොම එකතු කරලා ඉවරලා හිත තුල මේක හට ගන්නවා. මන දාම ලෙස මෙතනින් එහා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එක ආපු අරමුණකට එහා අරමුණක් එන්න බෑ. හෙවත් හැඳිනීමක් වෙන්න බෑ. හෙවත් හිතක් හටගන්න බෑ. එහෙනම් ඒ හැම එකක්ම රූප. ඒ හැම එකක්ම රූප. මොන රූපද? මේ මොකක් හරි එකට අහුවෙන රූපයක්. ඇස් දෙක පියාගෙන හිටියත්, ඇස් දෙක අරගෙන හිටියත් මේකෙන් නිදහස්, මේ රූපෙන් නිදහස් වෙන්න බෑ. මේ හිතට රූප අරමුණක් එන එකෙන් නිදහස් වෙන්න බෑ. මේ මොකක් හරි රූපයක් අරමුණිනෝ. ඒ අරමුණෙන් රූපේ ඔස්සේ හිත ක්‍රියාත්මක කරනවා. හිත ක්‍රියාත්මක වෙනවා. ඒ තුල නැගෙනවා තුනක්. කාය, වචී, මනෝ සංඛාර වෙනවා. අවිද්‍යාව සුන්නා සාගතිතේ වෙන්නේ මේක අභි සංඛාර වෙන් වෙලම හැංගෙන්නේ. හැබැයි මේ වෙන්නේ මේ හිතට එන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිසා එන හෙවත් හිත තුල හැදෙන සම්භූත වෙන දේ අනුව මේ හැම හිතක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙද්දී එක්ක කාය සංඛාරයක් නැගෙනවා, නැත්තම් වචී සංඛාරයක් ගොඩනගෙනවා, නැත්තම් මනෝ සංඛාරයක් ගොඩනගෙනවා. නින්දේ හිටියත් මේක වෙනවා. හැබැයි නිද්‍රා මට්ටම නිසා මේක ලොකුට අරමුණු වෙන්නේ නැහැ. නමුත් අවදි වෙන මොහොත ඉඳලා නිදා ගන්න මොහොත දක්වා, හැවත් නින්දට පත් වෙන මොහොත දක්වා මොහොතක් මොහොතක් පාසා වෙන්න මෙච්චරයි වෙන්නේ.
ඔබ ඉන්න බව දන්නේ මෙන්න මේ නිසා. එක්ක කියනවා එක්ක කයත් එක්ක ක්‍රියාත්මක වෙනවා, නැත්නම් වචනයක් ක්‍රියාත්මක වෙනවා, ඔය ඔක්කොම හිතත් එක්ක ක්‍රියාත්මකයි. මෙතන තමයි අපි දන්නේ අපි ජීවත් වෙනවා කියලා. මෙන්න මෙතනදී මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ මොන කොටසද පින්වතුනි මොන කොටසද මම මේකේ? හිතක් 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 ගානේ රූප අරමුණක් එන එක නවත්තන්න බෑ. ඒ සියලුම රූප අරමුණු එක්ක ඇස රූප, කන ශබ්ද, නාසය ගඳ, දිව රස, කය ස්පර්ශ, මන ධම්ම ඔය ඔස්සේ හිත හට ගද්දී හිතට වෙන්න මේ තුනෙන් එකකට පත් නොවි ඉන්න බෑ. කතා කරන්නෙත් නෑ, කය හෙලවෙන්නෙත් නෑ. හැබැයි ඒත් මේ මේක වැඩෙනවා. මේ තුනේ එකක් හැම වෙලාවෙම ක්‍රියාත්මකයි. ඒතකොට වෙන්න මේක ඇතුලේ මේක වෙන්න මෙයා කියන්නේ කොයි කොටසද මේකේ? මොන සංකාර කොටසද මෙයා කියලා කියන්නේ? මේ මම කියන්නේ ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. සුද්ධ සංඛාර පුඤ්ජෝය සංඛාර ටිකක් විතරයි. හැම වෙලාවෙම හිත හට ගන්නවා කියන්නේ අපි දැන් අපි කියන්නේ හේතු නිසා. මෙන්න මේ විවිධාකාර හේතු නිසා ඇස කන නාසය දිවකය රූප ශබ්ද ගඳ ස්පර්ශ මේ විවිධ හේතු නිසා ගැළපිලා බැඳිලා සම්භූත වීමක් වෙනවා මේ මොහොතේ. ඒ සම්භූත වීමම ඒ සම්භූත වෙන ස්වභාවයෙම එක්ක කාය වෙනවා, නැත්නම් වචී මනොත් එක්ක ක්‍රියාත්මක වෙනවා. ඒ හැම සම්භූතයක්ම එක්ක මනෝ සංකාරයක්, නැත්නම් වචී, නැත්නම් කාය සංකාරයක් බවට පත් වෙනවා හැම හිතක්ම. ඔය ස්වභාවයේ වෙන්නේ පිංගතුනේ හේතු ගැළපෙන වෙලාවට. හේතු ගැළපුණ වෙලාව කියන්නේ පච්චුප්පන්න මොහොත. පච්චුප්පන්න මොහොත කියන්නේ ප්‍රත්‍යෙන් උපදින මොහොත. හේතු ප්‍රත්‍යෙන් හිත හටගන්න මොහොත. ඔතන මොන ස්වභාවයේද පිංගතුනේ වෙන්න මෙයා? මොන එකද මේ තුනෙන්? මේක වෙන අපි දන්නවනේ කය වැඩ කරන්නේ කොයි මොද්ද බව දන්නවනේ. මේ වෙලාවේනේ කය වැඩ කරන්නේ. ඊයේ වැඩ කරොබ් බව දන්නවා. නමුත් ඒක දන්නේ දැන් අපි දන්නේ මේ වෙලාවේනේ. වචනේ වැඩ කරන්නේ කොයිලාද? කය වචන ක්‍රියාත්මක වෙන්නේ කොයිලාද? මේ ඔක්කොම වෙන්නේ පච්චුප්පන්න මොහොතේ. එහෙනම් මේකෙන් පියුදරි තමන් කියලා පුද්ගලයෙක් කියලා කියන්නේ වෙන්න මෙච්චරයි. සංකාර ටිකක් විතරයි. රූප ප්‍රත්‍ය කරගෙන ඉන්න කාය වචී මනෝ සංකාර විතරයි. හැම මොහොතකම ඔච්චරයි. ඒක මේ මොහොතේ හටගන්නේ. ඒකත් එක්ක දැන හැඳිනීම කියන කෙනා මොකද්ද මේ කියලා දැන හැඳිනෙනවා. ඒ දැන හැඳින්න වෙන්න මේ ක්‍රියාවලිය තුල දැන හැඳිනීම කියන එක වෙනවා. මේ දැන හැඳිනීම ඇතුලේ මොන කොටසද වෙන්න මේ මම කියලා ගන්න පුළුවන්. මොන කොටසද? කතා කරන කොටසද? හැසිරෙන කොටසද? නැත්නම් හිතන කොයි කොටසද මෙතන? ඔබ කියුවොත් ඇත්තම ඔච්චරයි. සංකාර ටිකක් අපි කියනවා මෙච්චර කල් මං ජීවත් වුණා. මෙච්චරයි. ඒකයි සබ්බේ සංකාර අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ සියලුම ධර්මය අනත්තයි. අනිච්චයි. හේතු ගැළපිලා ඒ මොහොතට හිත ඇතුලෙන් විද්‍යාමාන වීමක් වෙනවා. විද්‍යාමාන ස්වභාවයුක්තයි. අනිච්චයි. හේතු නිසා හටගන්නේ. එකක් කියලා ගන්න බෑ. හේතු ගොඩක එකතුවක් මේ මොහොතේ හටගන්නේ. අනිච්චයි. දුක්ඛයි. ඒක හැඳිනීමක් විතරයි, හැඟීමක් විතරයි.
හිතට හැඟෙනවා. මේ කාය සංකාරය මොකද්ද, වචී සංකාරය මොකද්ද, මනෝ සංකාරය මොකද්ද කියලා හිතට හැඟෙනවා. දුක්ඛයි. ඒක කාලෙකින් කාලයකට දාලා කොටස් කරලා වෙන් කරන්න බෑ. ඒක අනත්තයි. ආත්මීය ආත්මීයයි කියලා ගන්න බෑ. මොකද මේ සංකාරය වෙන්නේ මේ මොහොතේ. ඒක මේ මොහොතේ වෙන්න මේ හිත ඇසුරු කරගෙන වෙන්න මේ රූපාකාරයෙන් ගොඩනගෙන දෙයක්. ඒක ඊයේ තිබ්බා, අද තියෙනවා, හෙට තියෙනවා, හෙවත් ඒක කාලෙකට වෙන් කරන්න බෑ. ඒක අනත්තයි. එහෙනම් මේ සංකාරය කියන එකම අනිච්චයි. මේක දුක්ඛයි. ඒ සංකරණ ක්‍රියාවලියම අනත්තයි. ඒක මේ වෙලාවේ මේ පච්චුප්පන්න මොහොත වෙන එක. කොච්චර බැලුවත්, කොච්චර හිතුවත් ඔච්චරයි. අපි හිතමු කොහා ආත්මයක් තිබ්බමයි කියලා. අපි හිතමුක ESK. අපි හිතමුක මෙහෙම. අපි හිතමුක බෙන්න නිකන් මේක. අපි හිතමුක ආපු අවුරුදු, අපි හිතමුක අවුරුදු 40ක් ජීවත් වුණාමයි හා කියලා. අපි හිතමුක කෙනෙක් අවුරුදු 40ක් හිටියමයි. එයා අවුරුදු 40ක් මේ ඉන්නවමයි. ඒ අවුරුදු 40ක් අපිටම දැන් අවුරුදු 40ක් කෙනෙක් ඉන්නවා. අපි හිතමුක ලෝකේ අත්තයි කියලා. හිටියත් ඒ කාලේ පුරාවට උනේ මෙන්න මෙච්චරනම්. වෙන්න මෙයා ඊයේ කරපු ටික කෝ. ඕක තමයි ගහන්නේ මරණ දැන්නීමට. වය ධම්මා සංඛාරා කියලා. අනිච්චව සංඛාරා කියලා. ඔය ගහන්නේ මේ මිනිස්සයා අවුරුදු 80ක් ජීවිතල කරපු ටික ගන්න හරයක් නැහැ කියලා ගැහුවේ. අනිච්චවත සංඛාරා. ඒ සංඛාර වතම අනිච්චයි. ඕක තමයි ගැහුවේ. අකාලේ මරණ කියලා නෙමෙයි ඒ ගැහුවේ. ඒ සංඛාර වතම අනිච්චයි. නැත්තම් ඒ සංඛාර වතම වැයෙච්ච එක වය ධම්මා සංඛාර. අනිච්චවත සංඛාරා. වත මේ අවුරුදු 80ක ජීවත් වුණ වත මොකද්ද? වත කියලා අපාරක් කියන්නේ මේ තියෙන කරපු ටික. මෙහෙම ස්වභාවයක් නැහැ. නමුත් අපි ගමු කරපු ටික. මේ කරපු සියලුම සංකාර හිස්. ඔබේ ජීවිතය ආපහු හැරලා බලන්න. ගිය අවුරුද්දේ තරහ ගියා. හා කියන්න බලන්න. ඊයේ කාපු කෑම හරි රසයි. හා කියන්න බලන්න. ඒ සංකාරවත. හැබැයි ඒක හටගන්නේ මේ මොහොත බව දන්නේ නැති නිසා. එදා එක සම්බන්ධයෙන් අදත් බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඊයේ කියන්නේත් කොයි මොහොත වෙන සංකාරයක්ද? ඈ? සියලුම දේවල් අනිච්චයි. ඒක මේ මොහොත හිත කරගන්න මේ තියෙන්නේ. ඔබ කියලා කියන්න ගියොත්, ඔබ ගැන හඳුන්වන්න ගියොත් වෙන්න මේ ටිකක් තමයි කියන්න තියෙන්නේ. මම මෙව්වා කරා, මම මෙව්වා කිව්වා, මම මෙව්වා හිතුවා. ඔච්චරයි. මේ වෙලාවේ හඳුන්වන්න තිබ්බොත් ඒත් මෙච්චරයි. හෙට ඔබව හඳුන්වන්න තිබ්බොත් ඒත් මෙච්චරයි. කාලයකට දාලා හෝ අකාලික යථාර්ථය තුල තමන්ව කියලා හඳුන්වන්න තියෙන වෙන්න මෙච්චරයි. වෙන්න මේක තුල හිතේ ස්වභාවයේ, හිත මේකත් එක්ක යෙදෙන විදිය ගැන සිහියෙන් ඉන්න එකට තමයි භාවනාව හෙවත් මානසිකාරය කියලා කියන්නේ. හිතක් 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 ගානේ හිතක් 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 ගාන වෙන්නේ මෙච්චරයි. වෙන්න මේ තුල නැගෙනවා
හැබැයි මේක දකින්න කලින් මෙන්න මේ දෙක මෙන්න මේ දේ තුල තියෙන දැඩි ස්වභාවයත් යන්තම් හරිතර අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙන්නේත් නැහැ. අර මම මුලින් කිව්ව හිත දැඩිනම්. මෘදු වීම තමයි මූලිකම දේ. මෙතන දැක්කොත් මෙහෙන් ඈ හැකි. හැබැයි ඒක එන්නත් තව එකක් මූලික වෙනවා. මූලික වෙනවා. මේක දකින්න බෑ. මේ ස්වභාවය තුල හැදෙන මේ රාගදේශ මෝහ දකින්න බෑ මූලික දෘෂ්ටි නැත්තම්. ඒ තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒක වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කරන තැනක් තියෙන එකම දේ. මෘදු ගතිය. මේකත් එක තමයි මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙක දැකලා මේක දකින්නව නෙමේ. ඇත්ත තුල බෙන්න මේ දේ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පිඟුතුනේ. ඒ කියන්නේ මේ සත්‍ය යම් මොහොතක එක හිතක හරි හටගත්තා නම් එක හිතක හරි මේ සත්‍ය දැක්කනම් ඊට පස්සේ බෙන්න මේ සම්බන්ධෝ ටික ටික පේන්න පටන් ගන්නවා. මේක නොවී තියෙනව නෙමේ. මේ වෙන එක ටික ටික පේන්න පටන් ගන්නවා. සම්මා දිට්ඨියත් එක්ක සම්මා සමාධිය ටික ටික පූර්ණ වෙන්න පටන් ගන්නවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒ තුල ඉන්ද්‍රියංගේ දමණයක් වෙනවා. බෙන්න මේ කාය වචී වල දමණයක් වෙනවා. හැබැයි ඒක වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය මූලික කරලා. එහෙනම් බෙන්න මේ සබහාය මුලින්ම අවබෝධ වෙන්න. ඒක තමයි දා ගුරුසනස කිව්වේ මේක වචනෙකින් කියන එකක් නෙමෙයි. කළු පාට කියලා කියන්න අකුරු කොච්චර අකුරු දෝන හැඟීමක් දෝන අදහස අරමුණක් දෝන එකට. අකුරු කිව්වා කියලා අරමුණක් ගන්න බෑ. ඒ තුළ දෘෂ්ටියක් යනවා. ඒක තමයි කියන්නේ ආන්ගේ දෘෂ්ටිය පිරිසිදු වුණොත් බෙන්න මේ මෙන්න මේ තුල තියෙන ඇත්ත ටික ටික පේන්න පටන් ගන්නවා. ඒකට මූලිකම දේ බෙන්න මේක. පිටුනේ ප්‍රතිපදාවේ යෙදෙන්න මූලික මංගේ මෙතන තියෙන්නේ. ඒකත් එක තමයි ඔක්කොම ක්‍රියාත්මක. තමන්ව කියලා හැඳුන්වුවොත් කියන්න තියෙන බෙන්න මෙච්චරයි. ඒ හැම එකක්මත් වෙන්නේ මේ මොහොතේ. එහෙනම් එතන මෙන්න මෙයා වෙන් කරන්න අපට බෑ. මොන කොටසද ඒක? මොන ස්වභාවයද එතන? මේ හැම දෙම ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මොහොත. අතීතං නාත්ව ගම්මෙය නප්පටික්ඛංකේ අනාගතා පච්චුප්පන්නංචයේ ධම්මා తత్ర తత్ర విపస్సతి అతీతే කියන එකවත් අනාගතේ කියන එකවත් පණවන්න පුළුවන් එකක් නෙමෙයි. අතීත අනාගත කියන එක පච්චුප්පන්න මොහොතේ වෙන්න මේ හිතේ හටගන්න. ආන් ඒක තුල ඇත්ත නොදකින තාක්කල් වෙන්න මේ ස්වභාවය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇත්ත දකින්න පිඟුතුනේ මුලින්ම සද්ධර්ම ශ්‍රවණය කරලා තියෙන සද්ධර්ම ශ්‍රවණයේ තුල සද්ධර්ම ශ්‍රවණයේ තුල හිත මෘදු වෙන්න ඕන. නැත්තම් දැනුම තියෙනම් මේ ඔක්කොම කී හැකි. අර මං කිව්වේ අර සියුම් තැන් වල තියෙන ප්‍රශ්න අඳුන ගන්න බෑ. එහෙනම් ලොකු තැන් ගැන කවර කතාවද? හැම වෙලාවෙම බලන්න පිඟුතුනි. තමන්ව ජීවත් වෙනවා කියලා තමන්ව ඉන්නවා කියලා ඇත්තටම වෙලා තින්නේ බෙන්න මෙච්චරයි. හැම මොහොතෙම දැන් වෙන්නේ මොකද්ද? ඒත් මෙච්චරයි. මෙතනින් එහා දෙයක් නැහැ. ඒ හැම එකක් බෙන්න මේ හිතත් එක් ක්‍රියාත්මකයි. එහෙනම් මේ හැම එකක් තුලම වෙන්නේ බෙන්න මෙච්චරයි හැම වෙලාවෙම. මේ තමයි මූලිකම අපි ඉන්න එක. ඒ ඉන්න එක තුල බෙන්න මෙයා තමයි හැම වෙලාවෙම යන්නේ. මේක තමයි අර ගුරු සානාසි කිව්වේ එදා අපි මෙන්න මේ ස්වභාවය ඇතුලේ මේ ස්වභාවය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ගේම ස්වභාවයක් හිත හටගත්ත හිතේ මෙන්න මේ ස්වභාවය හටගත්තා හටගත්ත හිතේ මෙන්න මේ ස්වභාවය අතෝ හටගත්තා හටගත්ත හිත හැම වෙලාවෙම මෙන්න මේ ස්වභාවය තමයි තියෙන්නේ එහෙනම් මේ හැම එකක්ම රූපයක් මූලික වෙලා තියෙන්නේ මේ කාය සිතින් කයින් වචනෙන් වෙන සංකාර ක්‍රියාවලිය රූපයක් මතයි වෙන්නේ ඒ නිසා තමයි ආන්ගේ රූප සම්බන්ධයෙන් ඒ මොකක්ද රූප අපි කතා කරා හයක් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස ස්පර්ශ අරමුණු ඔය හය මත හැම වෙලාවෙම හිතක් ගන්න මේ හැම හිතක් ගන්නෙම මෙන්න මේ තුල මත තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේක දකින්න එක මෙන්න මේ ස්වභාවයේ හිතට දකින්න පුරුදු කරන තමා අපි ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ධර්ම දේශනා කරන්න ඕනේ මේක අවබෝධ වෙන්න හේවත් මේක දකින්න මෙතන තියෙන දකින් එකක් මෙන්න මේ ස්වභාවයේ දකින්න ඕන මේක දකින්න බෑ දැනුමෙන් ඒක දකින්නේ ප්‍රතිපදාවෙන් රාග ద్వේෂ මෝහ දකින්න බෑ දැනුමෙන් ඒක දකින්නේ ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව පටන් ගන්නෙ මෙන්න මෙතනින් හොඳට බලන්න හිත දිහා බලන්න ටික ටික පුරුදු වෙන්න. අද දවසේ පොඩ්ඩක් පුළුවන් නම් එක ප්‍රැක්ටිස් කරන උදේ දවස හවස ධර්ම දේශනන කලින්. පුදුම විදිහට තේරෙන ඔබට මෙන්න මේ ස්වභාවයේ අඩුම ගානේ මේ මේකනේ ගොඩක් මහු වෙන්නේ. අඩුම ගානේ හිත ගැටෙන තැන් පහක් අල්ලගත්තොත් දැක්කොත් ඒක ප්‍රශ්නයක් කියලා. ලොකු දිනුමක්. මේ ප්‍රතිපදා යනවා කියලා තමයි. නැත්තම් මේ ඔක්කොම වෙනවා. මේවා වෙනස්. හිතෙන් හිතට හිතෙන් කාය සංකාර වචි. මෙහෙම ක්‍රියාත්මකයි මේක. හිතක් ගන්න මෙච්චරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මකය තුළ මේක තමයි හැම වෙලාවෙම ප්‍රකටලා තියෙන්නේ. මේක තමයි හැම වෙලාවෙම මේ සංකාර තුන ඇතුළේ හැම වෙලාවෙම වෙන්න මෙච්චරයි වෙන්නේ. ඒ වෙන එක වෙන්න මේක රූපයක් අරුමු කරන තමයි වෙන්නේ. මේකෙන් නැතුව මේ සංකාර වෙන්නේ නැහැ. ඒ කිසිම සංකාරයක මේ රාගදේශ මොහ නොවි තියෙන්නේ නැහැ. එහෙනම් මේක තමයි සාමාන්‍ය ස්වභාවය. මේ ස්වභාවය තුල තියෙන සත්‍ය දකින්න තමයි ධර්මෙට පුරුදු වෙන්න ඕනේ. මෙතන තමයි දකින්න තියෙන්නේ. හිතක් ගන්න. ඒක තමයි බුදුහාම දේශනා කරනවා. යතා බුබ්බුලුකම් පස්සේ යතා පස්සේ මරීචිකං ඒවන් ලෝකං අවෙක්කන්තං මච්චු රාජා නපස්සති මේ ලෝකය වේගෙන් වෙනස් වෙන ස්වභාවයෙන් දකින්න පුළුවන් නම් මේ ස්වභාව මේ ලෝකය දිය බුබුලක් වගේ දකින්න පුළුවන් නම් මේ ලෝකයේ මිරිඟුවක් වගේ දකින්න පුළුවන් නම් හේවත් මෙන්න මේ ඇත්ත ස්වභාවය දකින්න පුළුවන් නම් ආන් ඒ මොහොතට මාරට හිත අල්ලන්න බෑ කියලා කියනවා ඒ මේ ලෝකේ බෙන්න මේ කාය වචී මනෝ සංකාර ඇතුලේ සංකාර තුල ක්‍රියාත්මක වෙන ස්වභාවයේ ඇත්ත ස්වභාවයේ දකින්න තැනදී මායයට අහු වෙන්න කියලා මායя කියන්නේ බෙන්න මෙතන මාර ධර්ම මූලික ක්‍රියාත්මක වෙන බෙන්න මෙතන රාග ద్వේෂ මෝහ ඒක තමයි ආහාර වෙන්නේ ඒක තමයි සසර යන්න හේතු වෙන්නේ හැබැයි සත්‍ය බෙන්න මේ තුල සත්‍ය දකින්න තැනදී කියනවා මායයට අල්ලන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ මේ බින්දෙනවා 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 දකින්නවා කියන්නේ නෙමෙයි. දිය බුබුලක් මිරිඟුවක් මිරිඟුවක් දකින්න කියලා නෙමෙයි. මේ වෙලාවේ හිතට රාග අරමුණක් ආපු බව දකින්න එක, ද්වේෂ අරමුණක් ආපු බව දකින්න තැන, එහෙම නොදකින්න තැනයි හිත ඒකට යට වෙන්නේ, හිත ඒකට ඩැහැගන්නේ, හිත ඒක තුල කිඳා බැහැලා, හිත ඒක තුල මුලා වෙන්නේ. දකින්න තැන තමන්ට ධර්මයේ තියදී බේරෙන පරිසරයක් හැදෙනවා. මුලින්ම ඒ ආපු දේ ගැළපෙන්නේ නැති බව තේරෙන පටන් ගන්නවා. වෙන්න මේක තමයි දහමෙන් දකින්න තියෙන්නේ. මේක මේ වෙන බව දකින්න තමයි එච්චර අනුපස්සනා හේවත් සතර සතිපට්ඨානෙම ක්‍රියාත්මක වෙන වෙන්න මේක දකින්න. වෙන්න මේ හිතක් හිතක් ගානේ රූප අරමුණක් ඔස්සේ වෙන්න මේ වෙන කාය වචී මනෝ සංකාර තුල වෙන්න මේ ස්වභාවයේ හිතට දකින්න පුරුදු කරන එකයි මග වඩනවා කියලා කියන්නේ. මේ සියල්ලම තියෙන්නේ වෙන්න මෙතෙන්. මේක තමයි හැම වෙලාවෙම ක්‍රියාත්මක. මේ ස්වභාවය තුළ වෙන්න මේක අහුවෙන්නේ නැහැ. මේ ඉන්නවා කියන එක අහුවෙන්නේ නැහැ. දැන් ඉන්නේ අහුවලා තියෙන්නේ. දැන් ඉන්න බව අහුවෙනවද? ඉන්න බව අහුවෙනවද? කොහොමද අහුවෙනවද? කොන්දේ මරුක අයවත් නම් අහුවෙනව නේද? හොඳටම ඉන්නවා. කොහොමද ඉන්නේ එතකොට? අමාරුවෙන් ඉන්නවා. නැත්තම් අපි කියන්නේ මං පැයක් හිටියවත් මං දන්නේ නැහැ කියලා තමයි. මේ මෙතන අහුවෙන්නේ නැහැ ලේසියකට. හැබැයි මෝහමයි රාග, මෝහමයි දේශ, මෝහමයි මෝහ. මේක දකින්න ඕනා. ඒ දකින්නම් පිඟුතුනේ. ඒ දකින්නන හිත මෘදු වෙලා තියෙන්න ඕන. ඒ මෘදු වෙන ප්‍රතිපදාවේ මූලික දේ තමයි දාණය. අත හරිනවා කියන තැන. අත හැරෙනවා කියන තැන. දැන් දාණය කියන්නේ මොකද්ද? කෑම්බීමද? නෑ නෑ. තමන්ට අත හරින්න පුළුවන් නම් අත හැරෙනවා නම් තමන් කෙනෙක් අවවාදයක් කරනවා, ඒ අවවාදේ පිළිගන්නවා. ඒකත් ඇත්තරම දාණයක් තමයි බැලුවොත් එහෙම. ඒ දුන්න ධර්ම දාණය තමන් පිළිගත්තා. හිත මෘදුන මට්ටමට තමයි හිත විවර වෙන්නේ. ඒ මට්ටමට තමයි මේ අහපත හිතට ඇතුල් වෙන්නේ. ඒ ඇතුළෙන මට්ටමට තමයි වෙන්න මේ වෙන ක්‍රියාවලිය ඇතුලේ වෙන්න මේක පේන පටන් නැත්තම් පේන්නේ නැහැ. නැත්තම් ගොඩාක් බණ අහලා, ගොඩාක් බණ කටපාඩම් කරලා, ගොඩාක් ධර්මයේ කියනවා. හැබැයි අභ්‍යන්තරේ වෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ කාය වචී මනෝ වෙන අபிසංකරණ ක්‍රියාවලිය ඇතුලේ මේ හැදෙන එක මොහොතකටවත් මේ ධහම ඇප්ලයි වෙලා නැහැ. හෙවත් ඒක මේ දුක නැසෙන ප්‍රතිපදරයක යෙදිලා නැහැ. එහෙනම් මේක දකින්නේ කොහොමද? මේක දකින්නම් මුලින්ම තේරුම් ගන්න ඕනේ වෙන්න මේ තුනත් හැදෙන්නේ පච්චුප්පන්න මොහොතේ බව. ආශ්වාදයේ කියන එක හෙවත් රාග වෙන ස්වභාවය, ද්වේෂ වෙන ස්වභාවය, මෝහ වෙන ස්වභාවය කොයි මොහතක වෙන එකක්ද? ඒක මේ මොහොත වෙන්නේ. හැබැයි අපිට හිතෙන්නේ දැන් තරහ තිබ්බොත් ඒ කවදිනවා කියලා හිතෙන්නේ අපට. අපි මේකට කැමති, කවදිනවා අපි කැමතිද? දැන් මං ඒ කෑමට කැමති, දැන් කවදිනවා ඒ කෑමට කැමති? දැන් ඔන්න දැන් එන්නේ මෙතෙන්. දැන් මේක දකින්නේ කොහොමද කියලා මේ ප්‍රැක්ටිස් කරන්න යන්නේ. දැන් හැම වෙලාවෙම හිතක් හිතක් ගානේ සංකාරණ ක්‍රියාවලියක් වෙනවනේ. රූපයක් මූලික කරගෙන ඒ වෙද්දී අපට හිතෙනවනේ අපි හිතමුකෝ ඔබට දවල්ට හම්බෙන කෑම. අපි හිතමුකෝ දවල්ට මොන හම්බෙද දන්නේ නැහැ නේ. මෙනු එකක් තියෙනද හම්බෙන්නේ? පරිප්පු හම්බෙයි මං හිතන ඉඳලා හැමදාම. කොහොමද ජීවිතේම පරිප්පුවක් තමා හොඳට අනලා කන. අපි කියන්නේ පුදුම පුදුම පරිප්පුවක් අපි කෑවේ කියලා නේද? ඒ තාම කනවා පරිප්පුව නේද? හරි. අපි දුම් පරිප්පු 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 කියන එක. ආ දැන් පරිප්පු වලට අපි කැමතිනේ කවද දිනලාද? මං ඒක නම් කන්න අකමැති. මං ඒකට නම් කැමති නෑ. කවද දිනලාද කැමති නැත්තේ? දැන් දේශමේ. මේ මම ඉන්නවා කියන්නේ දැන් එකක් හම්බ වෙනවා ඔබට දැන් කන්න ගියාම එතනින් ගමුකෝ කණ එකමනේ කරන්නේ නේද ජීවිතෙත් කාලා කාලෙත් කාලා ඔක්කොමත් කරා අන්තිම සාසනෙත් කාලා තමයි නේද ඇයිද සාසනෙ දෙනු කීයක් හම්බුණාද නේ සාසනෙත් හම්බුනේ කොයි කාලේද කීයක් සාසන හම්බුණාද පින්වතුනි සාසන කීයක් හම්බෙන්නේ නැද්ද ඈ මේක තමයි හම්බුන සාසනෙ ඒකත් පච්චුප්පන්නයිනේ හරි එච්චර හිතන්න එපා කිගේ අමුර අමාරු වෙඩි නේ හිතුවත් එහෙම හරි දැන් කෑම එකක් හම්බෙද්දි කැමති කෑම එක තියෙනවා ඕක දැන් කැමතුනේ කවදදලා කැමතිද ඔබකොට දැන් හරි කැමති මං ඒක කන්න මං හමගේ මම මේක හරි හරි කැමති හමං හරි කැමතිකම් මේ කන්න ඔය කැමැත්ත දැන් කවදදලා තියෙනවා කියලා දෙපොල හිතෙන්නේ දැන් ඔය කැමැත්ත කොච්චර කල් තියෙනවද අප කියන්නේ දැන් සමහරට මුල්ම දවස් තුන මතක් කරන්න පුළුවන් නේද හැබැයි ගොඩක් ඒවල මතක් කරන්න බැරි තරමක් ඈතයි නේ සමහර කැමතුන දේවල් දැන් මතකද කවද්ද කැමතුනේ කියලා ඇයි යමතක එහෙම දවසක් නෑ එදා තමයි කවද්ද මේ මොහොත හරි ගයින් කරමු. එතකොට දැන් අපි හිතන්නේ මම මෙච්චර කල්ලා මේකට කැමති. දැන් ගොඩක් කල්ලා මම මේකට කැමති. දැන් ගොඩක් කල් කියලා ගොඩක් කල්ලා මම මේකට කැමති උනේ. මෙච්චර කල් මම මේකට අකමැති කියලා කියන්නේත් කොයි මොහොතද පිංගුතුනේ? ඒ කැමති අකමැති බව හේවත් මේ මනෝ සංකාරෝ කාය වචී මේ නැගින්නේ කොයි මොහොතද මේක? ඈ? මේ මොහොතේ එහෙනම් ඒ රූපාකාර හැඳිනීම ඒ හැඟීම ආවේ කොයි මොහොතේද? එහෙනම් ඒ සම්බන්ධව ඇලීම හෝ ගැටීම හෝ මුලා වුණේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් මේ සම්බන්ධව සැප හෝ දුක හටගත්තේ කොයි මොහොතේද? මේ මොහොතේ. මම අවුරුද්දක් ඉඳලා මේකට කැමතියි. මම අවුරුද්දක් ඉඳලා මේකට කැමතියි කියලා හැදෙන ආන්ගේ මෙන්න මේ සංකා මෙන්න මේ සංකල්ප හිත හටගත්තේ කොයි මොහොතද පිංගතුනි මේ මොහොතේ එහෙනම් අවුරුද්දක් ඉඳලා මම මේකට කැමතියි කියන්නේ අවුරුද්දක් ඉඳලා කැමති කියන තියෙන අවුරුද්දක්ද නැත්නම් ඒ තිබ්බ අවුරුද්දද නැත්නම් මේ අවුරුද්දක් කියලා හැඟුණ අවුරුද්දක්ද අවුරුද්දක් කියලා තිබ්බ අවුරුද්දක්ද නැත්නම් ගෙවාගෙන ආපු අවුරුද්දක්ද නැත්නම් ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් අවුරුද්දක් කියලා හැඟුණ මොහොතද ඔබේ ගෙදර දැන් ගෙදර කියලා හිතෙද්දිම රූපයක් රූපාකාර රූප අරමුණක් ආවනේ කණයි ශබ්දයෝසේ මොකක්ද ආවේ රූප අරමුණක් ආවා ඔය අරමුණායේ කොයි මොහොතේද මේ මොහොතේ හැබැයි ඔය අරමුණ එද්දිම හිත විසින් පිළිගන්න නේද ගේ මම මෙච්චර අපි දැන් මතක් කරගමුකෝ ගේ මෙච්චර කාලෙ ඉඳලා තියෙනවා අපි මොකද හිතමු ගේ හදලා අපි හිතමු අවුරුදු 5යි උදාහරණයක් ගමුකෝ ගේ හදලා අවුරුදු 5යි දැන් මෙතෙක් කල අරමුණක් තිබ්බේ නැහැ මම ඔබට gedara කියලා කිව්වා gedara කියලා කියද්දිම gedara අරමුණු වුණා යම් රූප ස්වභාවයක් අරමුණු වුණා. ඒ අරමුණු වෙද්දී ඔබට හොඳටම දැනුණ නේද මේ අවුරුදු ගාණක් තියෙන ගයක් කියලා නේද හැඟින්නේ? එහෙමද වෙන්නේ නැත්තම් ගේ කියන අරමුණ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තද? එහෙනම් ඊට කලින් ගේ තිබ්බද? ඔබේ ඔබේ අම්මා ඉන්න ඉතියා හෝ මැරිලා හෝ අම්මා කියද්දි දැන් ඔය ස්වභාවයක් හිතට අරමුණන ඕක වෙද්දිම අපිට ටග් ගාලා ගිහින් මොකද ඔය ඕක එද්දිම ගිහින් ගිහින් වැටෙන බෙන්න මෙතෙන් මේ මෙතන තමා පිංගතුනේ තියෙන ඉන්න ස්වභාවයේ තියෙන්නේ මොකක්ද දෙන්නේ එක්කෝ එක තියෙන එකක් තියෙන තිබුණ තියෙන්න තියෙන ඔයි කොයි කාලෙට මහුවෙලා තියෙන්නේ එක්කෝ ඉන්න ඉන්න තියෙන හිඳපු ඔය මොකොත් නහුවෙලා තියෙන්නේ ඔය මත තමයි මේ දෙකට පයින්නේ අමාරුම තැන පිංගතුනි අමාරුම තැන තමයි බෙන්න මේක අරමුණු වෙන්නේ බෙන්න මේ මොහොතේ කාලයකට අදාල් නැතුව මේක පච්චුප්පන්නංචේ ධම්මා මේ ධර්මතාවයේ හටගන්නේ මේ මොහොතේ කියන එක තේරුම් ගන්න බැරි තැන තමයි ලොකුම ප්‍රශ්නේ ඒක අහු වෙන්නේ ඒ කියන්නේ මේ දැන් එහෙම කියන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබට යම් අරමුණක් රූප අරමුණක් හිතට එනවද ඒ මොහොත තමයි ඔබට ඒක ඇසුරු කරන්න හම්බෙන්නේ. gedara කියලා ඔබට මෙතනලා අරමුණු නැත්තම් ඔබ ඇසුරු කරලා නැහැ. මොකද මේ හැම ඇසුරු කිරීමක්ම වෙන්නේ මෙන්න මේ හිතත් එක්ක. අපි දැන් මේ විදිහ දන්නවනේ අපට භෞතික ඇසුරු කරන්න බැරි බව. භෞතික ඇසුරු කරන්න මොකෙන්ද අපි? භෞතිකේ අපට ඇසුරු කරන්න ඇසුරු නිසුරු වෙන්නේ මොකෙන්ද? හිතෙන්. හොඳටම කියන්නම් ඇසුරු කරන්න නැති බව. ඔබ ඉඳන් ඉන්නවා. දැන්නේ මතක්ුණ ඉඳන් ඉන්නවා කියලා. ඉතින් ඔය කයෝකේ ගාව නීතිය පිංගතුනේ. දැන් හොඳට දන්නවනේ ඉඳන් ඉන්න බව. හොඳට පිට ඉඳ ඔක්කොම දැන් හොඳට දන්නවනේ නේද? දැන් මෙතෙක් කල කයත් ඕක ඉන්දිර නෙමෙයි තිබ්බේ. දැන්නේ එහෙනම් ඇත්තට විඳගත්ත කවිලාවේද? දැන්. නිකන් මේවා කියද්දී නම් පිස්සුව ගේන මිදුනේ. නමුත් පිස්සු ඇත්ත ඒක තමයි. අද ඇත්ත පිස්සු ඇත්ත. පිඳුනි. දැන් ඔබ මීට කලින් හිතුවද මම ඔබ ඉඳන් ඉන්නකල මතක් කරයි කියලා. නමුත් දැන් එහෙම අරමුණක් කොහෙන් හරි ආවනේ. දැන් එතකොට දැන් හිතෙන්නේ මොකද්ද? මම පැයක් තිස්සේ ඉඳගෙන ඉන්නවා. හැබැයි ඉඳන් ඉන්න බව අරමුණේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් ඇත්තටම ඉඳන් ඉන්න එක සම්බන්ධව දුක තිබ්බේ පැයක් තිස්සේද නැත්නම් මේ හටගත්ත මොහොතේද? එහෙනම් ඒ දුක රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් විඳින්නේ පැයක් ඉඳලා නැත්නම් පැයක් තිස්සේද නැත්නම් මේ හිත හටගත්ත මොහොතේද? එහෙනම් අපි කියන්නේ පුතේ මං අවුරුදු 20ක් තිස්සේ දුක් විඳදී ඉන්නේ කියලා ඉවරලා සමහරවල්ලාට. අවුරුදු 20ක් තිස්සේ දුක් විඳේ ඒ අරමුණ මොහොද්ද නැත්නම් අවුරුදු 20ක්ම තිස්සේද? ඒ අරමුණ වෙන මොහොතේ. ඒකයි මල ගියත් තියදී උනර කට්ටිය කාලා බීලා පස්සේ මතක් වුණාම ගින් අඩන්නේ. දැන් සාමාන්‍ය මල ගියත් දින 4ක් 3ක් 4ක් තියෙනවනේ. දැන් ඔය දුකටපත් වෙනුන් නොකාන බිඩුත් එහෙම හතරෙනි දාසේ ඌනේ දිලට ඉන්නට අරයි යන්න තියෙන්නේ. දැන් එහෙම වෙනවද? නෑ. කවුරු හරි එනවා අඬාගෙන යනවා. දැන් කතා කරන්න පටන් ගන්නවා ටික. දැන් මතක නෑ ඊට පස්සේ ඉල්ල. අය පරම මතක් වෙනවා. දැන් අඬනවා. හැබැයි අඬන මොහොතේ තනවා අම්මා දැන් දවස් දෙකක් තිස්සේ මේ මැරිලා. හැබැයි ඒ අම්මා ඒ හිතේ මේ මොහොතේ මැරි උපදින්නේ. ඒකයි බඳුනි. මේ කාලයෙන් මේ අකාලික ස්වභාවය තේරුම් ගන්නවා කියන එක පරිම තැන තියෙන්නේ මේ සංඛාර වෙන්නේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් රූපයක් මූලික කරගෙන ඒක මේ මොහොතේ වෙන්නේ ඒ වෙද්දිම අපි මේක පයින්නවා කාල දෙකකට බුදුහාම දේශනා කරනවා අජ්ජෝසය තිත්තති ආරූපේ නන්දි තදුප්පාදානම් බහෝ. එන අරමුණක් 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 ගානේ ඒ සම්බන්ධව හිත වෙන් වෙනවා අවිද්‍යා තෘෂ්ණා සාගරේ තටගන්න නිසා. ඒ හැම එකම එක්ක තියෙන එකක් නැත්තම් ඉන්න එකක් භවයක් හැදෙනවා. ඔය භවයක් හැදෙන එක අවිද්‍යා තෘෂ්ණා තියෙනකන් නවත්තන්න බෑ. හැබැයි ඒ හැදෙන එක ඇතුලේ මේ යථා ස්වභාවයෙන් මේක දැක්කොත් දකින්න දකින්න පරිසරය සකස් වෙනවා ආන්ගේ ජාති නිරෝධයවත් වෙන මේ භව නිරෝධන ගමනට. ඒ දකින්න තියෙන්නේ මේ වෙලාවේ ස්වභාවය. ඒකයි මම කියන්නේ සියුම් තැන් වලින් බලන්න. සියුම් තැන අඩු ගොරෝස් තැන් වලින් හරි පටන් ගන්න බලන්න. මේක පුරුදු කරන්න ඕන. අනත්ත ස්වභාවය පුරුදු කරන්න හිතට. අපට අනිත්‍යයි කියලා කොහොම හරි දැක්ක හැකි මොනවා හරි හිතනවනේ අපි නේ. මේක විද්‍යාමානව කොහොම මොකක් හරි හිතනවා. මේක හැංගෙනවා හිතනවා. නමුත් අපට මේ කාලයක් තුල අහු වෙලා ඉන්න කෙනෙක් නිදහස් වෙන්න බෑනේ. දැන් අය මතක් කරොත් ඔබේ ගෙදර කියලා. දැන් නෑ මතක් වුනේ. පේනව නේද? එහෙනම් ඔබ ගෙදර ඇසුරු කරා නම් ඇසුරු කරේ ආන්ගේ හැංගෙන මොහොතට විතරයි. ඔබ ඔය පුටුව ඉඳන් ඉන්න පුටුව ඔබ ඇසුරු කරලා නම් තියෙනක හැංගුණ මොහොතේ තමයි ඔබ ඇසුරුලා තියෙන්නේ. නැත්තම් ඔතන ඔබ ඉඳලා තියෙනවා. නමුත් ඔබ ඕකත් එක්ක ඇසුරු ඇසුරු කරලා නැහැ. ඇසුරු වෙන්නේ හිතක් එක්ක, කයක් එක්ක නෙමෙයි. ඒ හිතත් එක්ක ඇසුරේ තමයි මෙන්න මේ දුක් ටික හැදෙන්නේ. හිතට පුරුදු කරන්න පච්චුප්පන්නතාවය. ඒ කියන්නේ මේ දැන් මේ දැන් මේ දැන් මේ දැන් එහෙම කියන එක නෙමෙයි. අපිට මොකක් හරි දෙයක් හැම වෙලාවෙම, මොකද හැම වෙලාවෙම මේ රූපයක් මූලික හිත හටගන්න ගනව තින්නේ නැහැ නේ. වෙන මේ රූප රූප වෙන අරමුණ හටගන්නේ මේ මොහොතේ බව දකින්න පුළුවන්. ආන් ඒ දකිදි තමයි වෙන මේ දෙක පේන්න පටන් ගන්නෙ. උදාහරණයක් වෙන්න මෙහෙම කියන්නම්. ඔබට ඔබ කැමති දෙයක් මතක් වුණා. මං කියනනම් ඔබේ දරුවෝ ඒ අරමුණු වෙද්දිම අපි පුරුදු වෙලා තියෙන්නේ දරුවා කියන තැනදී වෙන්න මේ ඉන්න හෝ මේ වෙලාවේ මෙතන නැති හෝ ගෙදර හෝ ඉන්න ඒ මට්ටමෙන් අපි හිත මේක දකින්න පුරුදුලා තියෙන්නේ. කොයි වෙලාවකවත් අරමුණුවද හිතට පිඟුදුනේ මේ දරුවා කියලා මේ මොහොතේ හිතට ආවේ. මේ හේතු ප්‍රත්‍යයෙන්නේ මේක හටගත්තේ. ද නැත්තම් මේ ඉන්න දරුවෙක් ඉන්න කෙනෙක් හිටපු කෙනෙක් මෙතන හෝ මෙතන නැති කෙනෙක් ඔහොම අරමුණක් දෙන්නේ නැත්තම් ඒ ස්වභාවයේ මේ මොහොතේ හිතට ආවා කියලා දැනගින්නේ. මේ මොහොතේ හිතට ආව බව දැනෙන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ ආවත් මොනවා වුණ කෙනෙක්ද එයා? මෙච්චර කල් මල් ළඟ ඉන්න කෙනෙක්. අවුරුදු 5ක් තිස්සේ මාතික දරුවා ඉන්නවා. අවුරුදු 5ක් තිස්සේ මාතික දරුවා ඉන්නවා කියන එකත් මොන මොහොතේද පිංගතුනේ? ඒකත් මේ මොහොතේ. එනම් පුතාට හෝ දුවට අවුරුදු 5 වයස, ඒ අවුරුදු 5 වයසත් මොන මොහොතක්ද? පච්චුප්පන්න මොහොත. සම්මුතිය සම්මුතිය වශයෙන් අපි කටයුතු කරන්නේ. නමුත් පරමාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. මේ වෙන මේ ක්‍රියා වෙන ක්‍රියාත්මක වෙන කාය වචී මනෝ මොන්න ස්වභාවයක් වුණත් ඒක මොන මොහොතද හටගන්නේ? මේ මොහොතේ. අපි කොච්චර ගත්තත් ඊයේ මම ඊ අද දැන් මේ දැන් ගමු අද උදේ මම මෙතෙන්න ආවානේ කියන එක කොච්චර ගත්තත් ගන්න තියෙන්නේ කොයි මොහොතේද? දැන් ආපු බව දැන් ඔබට හිතන්න මම උදේ ආවමයි ආවමයි කියලා කොහෙන් ඔප්පු කරන්න හැදුවත් ඔප්පු කරන්න තියෙන්නේ පච්චුප්පන්න ස්වභාවය දෙයක් නේද?
දැන් අපි හිතමු නිකන් මෙන්න මෙහෙම හා ආපු පැය දැන් 9 යන වෙලාව පැය 3කට කලින් නම් ඔබ මෙතෙන් ආවේ ආපු ආවා කියලා ඔප්පු කරන්න තියෙන්නේ මේ මොහොතේ ස්වභාවයකින්ද නැත්නම් මීට පැය 3කට කලින් මොන හරි ස්වභාවයකින්ද දැන් ඔබ පැය 3ක් තිස්සේ එනවා වගේද ඔප්පු කරන්න තියෙන්නේ නැත්නම් මේ ඇවිල්ලා බද ඔප්පු කරන්න දැන් තියෙන්නේ මෙතන ඉන්න බවනේ පෙන්වන්න තියෙන්නේ එතන මෙතන ඉන්න බව එහෙනම් අර අතීතයේ කෙනෙකුට පෙන්වන්න පුළුවන් එකද කොහොමද අපිට එහෙම එකක් නැහැ මම හිතුව අපිටම ආ පැය 3ක් ඔබ උදේ ආවමයි කියලා හා ඒක දැන් පෙන්වන්න පුළුවන්ද හා ඒක සීරීස් සී කැමරා වලින් බැලුවා ඒ බලන්නේ කොයිලාද ඒකේ වෙලාව තියෙනවා උදේ 7යි 5යි කියලා ඒ 7යි 5 කියන්නේ කොයිලාද දැන් එතකොට එහෙනම් අතීතයක් කියන එකක් ඔප්පු කරන්න පුළුවන්ද අතීතය ඔප්පු කරන්න ගියොත් අහු වෙන්නේ හැම වෙලාවෙම මොන මොහොතද පච්චුප්පන්න මොහොත දැන් කෙනෙක් කියන්නේ නෑ ඉතින් අවුරුදු 5ක් තිස්සේ අවුරුදු දැන් පැය 3ක් තිස්සේ ආපු කෙනානේ මේ ඉන්නේ හරි අපි හිතමු ගා පැය 3ක් තිස්සේ ආපු කෙනා ඉන්න බව ඔප්පු කරන්න අපි කියමු අපි හිතමු ගා කැමරා CCTV කැමරා වල කියමු බලනවා කියලා ඒතර අපි කියන මේ 9ට නෙමෙයි මෙයා මේ 6 හැමාරට නැවිලා තියෙන්නේ 6 හැමාරට ආවේ කොයි මොහොතද පිංගතුනේ දැන් මේ මොහොතේ එහෙනම් අතීතයක් කියන එකක් ඔප්පු කරන්න පුළුවන්ද ඔප්පු කරන්න ගියොත් අතීතය කියලා ඔප්පු වෙන්නේ මොන මොහොතද පච්චුප්පන්න මොහොත ඒ කියන්නේ එහෙම එකක් නැවත් තියනවත් නෙමෙයි ඇත්තටම මේ මොහොතට විද්‍යාමාන වෙන්නේ පච්චුප්පන්න ස්වභාවය විතරයි නේද හා රෙකෝඩ් එක තියෙනවා පැය 3ක් තිස්සේ ඔබ ආවා දැන් ඔබ ඉන්නවා රෙකෝඩ් එකේ තියෙනවා ඒ රෙකෝඩ් එක ක්‍රියාත්මක වෙන්නේ ඒ රෙකෝඩ් එක අපි දැන් බැලුවොත් බලන්නේ කොයි මොහොතේද මේ මොහොතේ එහෙනම් ඒ පැය 3ක් තිස්සේ ආපු බව දැන හඳුනාගන්නේ කොයි මොහොතේද මේ මොහොතේ උදේ 6ට ආවා හැබැයි 6ට ආව බව දන්නේ කොයි මොහොතේද මේ මොහොතේ රෙකෝඩ් එකක් තියෙන ඔක්කොමත් තියෙනවා ආපු එක ඔක්කොමත් තියෙනවා ඒක බලද්දී අය උදේ 6ට යන්න පුළුවන්ද නැත්නම් උදේ 6 කියන එක මේ මොහොතේ අරමුණ වෙනවද දැන් අපි දුමු ඔබ 6ට තමයි ගේට්ටුවෙන් ඇතුළට ආවේ හරි ඒක රෙකෝඩ් එකේ තියෙනවා වෙලාවක් තියෙනවා 6ට බෙන්න මෙයා එනවා දැන් අපි කියන අර මේ එන්නේ මේ නේද අපි දුමු පෙන්නනවත් කියලා ඒක ආයේ පෙන්නද්දී ඒ 6 කියලාත් කියන්නේ ඒ ආවා කියලාත් කියන්නේ ඒ ඔප්පු කරන්න හදන්නේ මේ මමම තමා මේ ආවි කී කී අර රූපේ දිහා අර තිරේ දිහා බල බල ඔප්පු කරන්න හදන්නේ ඒ 6 මේ මොහොතද නැත්නම් ඒ 6 මොහොතද මේ මොහොත ඒ අර වෙලාව ඔප්පු කරන්න පුළුවන්ද මොකද ඒක රෙකෝඩ් එක තිබ්බත් ඒක දැන් තියෙන්නේ කොයි මොහොතේද මේ මොහොතේ එහෙනම් අතීතයේ කියන එකත් කොයි මොහොතද පින්තුනි කොහොමවත් පුළුවන් ද අතීතයේ කියන එක ඇත්ත කරන්න පච්චුප්පන්නතාවේ බොරු කරලා ඒ කියන්නේ මේ මොහොත බොරු කරලා අතීතය ඇත්ත කරන්න පුළුවන් ද කොහොම හරි මේක ලේසි වගේ තමයි සමහරට අමාරු වගේ තමයි නමුත් මේක තමයි දකින්න බැරි දෙය ඒ කියන්නේ මන් දැන් ආව කී කින්නේ නේ මම මේ කියන්නේ මේක තේරෙන බෙන්න අන්න ඒ අවබෝධ වෙන තැන වචන නැහැ ඒ ඉත් ආන්ගේ අවබෝධ කරන තැන වචන නැහැ අකුරු නැහැ අවබෝධය කියන එක වචන වලින් අකුරු වලින් කියවොත් එතන කියන්න පුළුවන් සීමාවයි අවබෝධය කොහොමද වචනෙන් කියන්නේ ඒ හැඟීම කොහොමද වචනෙන් කියන්නේ වචනයකින් කියන තැනක සීමාවක් තියෙන හැම වෙලාවෙම හැබැයි අවබෝධය කියන්නේ කොහොමද ඒක කියන්නේ වචනේ එතන වචන නැහැ හැබැයි ඒක අවබෝධයි ඔබ දවල්ට දානේ ගන්නවා තව පැය එකහමාරකින් පැය දෙකකින් දානේ ගන්නවා පැය දෙකකින් දානේ ගන්න බව දන්නේ කොයි මොහොතේද? හැඳින්නේ කොයි මොහොතේද? එහෙනම් ඇත්තම දාණේ ගන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් අනාගතය කියන්නේ කොයි මොහොතේද? මේ මොහොත. අතීතං නාත්ව ගම්මෙය නප්පටික්ඛංකේ අනාගතා. අනාගතය කියන්නේ පණවන්න බෑ. අනාගතයේ පැනෙව්වත් පණවන තියෙන මේ මොහොතේ. පච්චුප්පන්නංචේ ධම්මා, මේ ධර්ම මේ ධර්මතාවේ හටගන්න මේ මොහොතේ. අතීතයේ කියන ධර්මතාවයේ අනාගතයේ කියන ධර්මතාවයේ මේ මොහොත කියන එක හටගන්නේ කොයි මොහොතද? පච්චුප්පන්න මොහොතේ. ඔන්න ඕක දකින්න 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 මෙන්න මේ ස්වභාවය ටික ටික දුර වෙන පටන් ගන්නවා. අතීතයේ හෙවත් අනාගතයේ හෙවත් ওই ලෝකේ කාලය තුල වෙන් වෙන්න වෙන් වෙන්න වෙන් වෙන්න ඒ කාලය තුලට ඒ කාලය අපට ඇත්ත වෙන්න ඇත්ත වෙන්න ඇත්ත වෙන්න මේ වගේ නිදහස් වෙන්න බෑ. මේ මොහොතේනම් මේ හිත හැදුනේ, මේ මොහොතේනම් මේ හැඳිනීම උනේ, මේ මොහොතේනම් මේ ඇසුරු කිරීම මොකද බා දකිද්දි රාග වෙන්න හෙවත් වෙන් වෙන්න හෙවත් අහු වෙන්න රැඳෙන්න දෙයක් නැහැ. මුකුත් නැ නෙමේ. හැම වෙලාවෙම රාග වෙන්නේ, ද්වේෂ වෙන්නේ, මෝහ වෙන්නේ මේ ලෝකේ ඉන්න හෝ තියෙන දෙයක් එක්ක. තිබ්බ තියෙන මොකක් හරි කාලයකට අහු වුණ දෙයක් එක්කයි හැම වෙලාවෙම වෙන්න මේ කෙලෙස් හටගන්නේ. ඒ කාලයට අහු වුණ ස්වභාවය පච්චුප්පන්න ස්වභාවයෙන් දකින්න 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 වෙන්න මේවා ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. හිතට පිඟුදිනි අපි කොහොම වුණත් අපි මේ මොන කාය වචී මනෝ සංකාර කරත් මේ හැම එකක්ම වෙලා තියෙන්නේ මේ මොහොතේ. හැබැයි අපට ඔප්පු කරගන්න බැරිත් අන්න ඒකමයි. අපි හිතන්නෙම ඊයේ මම අරක කිව්වා, හෙට මම මේක කරනවා, ඊයේ මං අහර ගියා, හෙට මම මෙහෙ යන්න තියෙනවා, දැන් මම මේක කරනවා. ඒක තමා අපට අපි ඇත්ත කරගන්න හැවත් වෙන් කරගන්න හදන ලෝකේ. ඔය වෙන් කරගන්න හදන එක වෙන් කරගන්න බෑ. හේතුව මේ මොහොතේ ඔක හටගන්නේ. ඔබේ මුළු අතීතේම කියන්නේ මේ මොහොතේ පච්චුප්පන්නචක හිත. ඔබේ මුළු අනාගතේම කියන්නේ පච්චුප්පන්න හත වෙලා හටගත්ත මේ මොහොත හටගත් එක හිතක්. ඔතනින් එහා දෙයක් නෑ. ඕන් ඔය මේ මොහොතේ මේක හටගන්න බව දැනගන්න තමා කායානු වේදනානු චිත්තානු ධම්මානු කියලා සතර සතිපට්ඨාන දේශනා කරන්නේ. ඉඳගෙන ඇවිදින සක්මන් කරන සැතපෙන මේ හැම තැනම මේ රූප අරමුණක් ඔස්සේ බෙන්න මේ වෙන සංකාරය තුල මේක හැම වෙලාවෙම පයින්න බෙන්න මේ කාලවලට මේක හිතට ඔප්පු වෙන්න බෙන්න මේ ස්වභාවය මේ මොහොතේ හටගන්න එකක් බව තේරෙනවා. මේ මොහොතේ හටගන්න බෙන්න මේවා තියෙන මේ ගැන මේවට අහු වෙන ස්වභාවය ටික ටික අඩු වෙනවා. ඔබට දෙයක් මතක් වෙනවා අපි හිතමුකෝ. ඔබ කැමැතිම වාහනේ ඔබට වාහනේ ඔබේ වේදිර වාහනේ දැන් ඔබට කැමැති වාහනයකට මතක් වෙනවා. දැන් හිතෙන්නම තියෙන එකකට මං කැමතියි කියලා නේද හැම වෙලාවෙම. තියෙන එකකට මම කැමති. හැබැයි තියනවා කියලා අරමුණාවේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් ඒ තියනවා කියන අරමුණ කොයි මොහොතේ අරගත් එකක්ද? පච්චුප්පන්න මොහොතේ. එහෙනම් ඒක තියනවද? තියනවා කියලා හැඟුණාද? ඒක පච්චුප්පන්නයි. ඒක මේ මොහොත. ඕනම දෙයක් හිතලා බලන්නකෝ. අපි නිකන් ගන්න අතීතයේ ඕනම දෙයක් හිතලා බලන්න දැන්. ඒ අතීතයේ කියන්නේ කොයි මොහොතද කියලා. නමුත් හිත ඔප්පු කරන්න හදන්නෙම නෑ. එහෙම එකක් වුණාමයි, ඒක තිබ්බමයි, එයා හිටියමයි, ඒක තියෙනවමයි. ඒක නේද මේ ඔප්පු කරන්න හදන හිත. නමුත් ඔය ඔප්පු කරන්න හදන හැම එකක්ම, ඔය හැම හිතක්ම හටගන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේ. එහෙනම් මේ රාග දේශ මෝහ වෙන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. මේ මොහොතේ මේක වෙන්නේ පච්චුප්පන්නතාවේ නොදන්න නිසා. පවත්වන්න යන තැනයි වෙන්න මේක වෙන්නේ. අපවත් වෙන්න යන තැන, හෙවත් මේක දකින තැන, මේක මේ සත්‍ය දකින තැන වෙන්න මේක ටික ටික දකින්න 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 පච්චුප්පන්නතාවේ යහු වෙන්නේ. ඔබට ගැටීම් මරමුණක් වෙනවා, මතක් වෙනවා ඊයේනේ බැන්නේ. ඊයේ බැන්න බවම ඇත්තනම් මෙන්න මේක තව වැඩි වෙනවා මේකම ඇත්ත වෙනවා හැබැයි ඊයේ බැන්න බව දැන් නම් අරමුණු බව දැක්කොත් මෙන්න මේකේ තියෙන තද ගතිය තව ටිකක් අඩු වෙනවා මෙන්න මේ හිත මෘදු වෙන්න පටන් ගන්නවා එතකොට හැබැයි ඊයේම නම් ඒක උණ බව ඇත්ත නම් ඊයේ දැනුත් ඇත්ත වෙලා මේක ඉස්සරටත් යනවා හෙටටත් යනවා හැබැයි ඊයේ උණ බව දැන් නම් අරමුණු උනේ ඒක දැක්කනම් දැන් මට අරමුණු එකක් කියලා මේක පච්චුප්පන්න මොහොතේ හටගත් බව දැක්කනම් ඊයේ කියන්නේත් කොයි මොහොතද එහෙනම් පච්චුප්පන්න මොහොත පිංගුදිනි අකාලික ස්වභාවය තේරුම් ගන්න ඕන අපට මොනම විදිහෙන්වත් අතීතයක ජීවත් වෙන්න බෑ අපට මොනම විදිහෙන්වත් අනාගතයක් මවාගෙන ඉන්නත් බෑ අතීත අනාගත කියන ඔය හැම එකම ඒ තුල වෙන කාය වචී මනෝ හැම සංකාරයක්ම කොයි මොහොතක්ද පච්චුප්පන්න මොහොතක් ප්‍රත්‍යයෙන් උපදින මොහොතක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මේ මොහොත හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මේ මොහොත බව දැක්කනම් වෙන්න මේවට අහු වෙන්නේ නැහැ ඒ බව නොදන්න නිසායි අපි ඒවත් එක්ක ඇලිලා යන්නේ ගැටිලා යන්නේ මුලා වෙලා යන්නේ දකින්න 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 මෙතන නිදහස් වෙන පටන් ගන්නවා කෙලස් ගින්නේ නිදහස් වෙන පටන් ගන්නවා මේ දැන් ඔබට එන මොන අරමුණක් වුණත් කොයි වෙලාවද එන්නේ පිඟුදුනේ දැන් මේ වෙලාව වෙන අතීත අරමුණු කියන ඒවා අනාගත අරමුණු කියන ඒවා කොයි වෙලාවද එන්නේ පිඟුදුනේ මේ මොහොතේ එහෙනම් ඔබ ඉන්නවද ඔබ හිටියද නැත්නම් ඔබ ඉන්න බව හැඟිනවද එහෙනම් ඔබ ඉන්න බව දන්නේ කොයි මොහොතද පිඟුදුනේ මේ මොහොතේ පච්චුප්පන්න මොහොතේ එහෙනම් මේ සංකාර ක්‍රියා කාය වචී මනෝ සංකාර ක්‍රියාවලිය වෙන්නේ කොයි මොහොතේද මේ මොහොතේ ඒ මොහොත නොදන්න නිසා වෙන්න මේක වෙනවා පින්දුනේ මේක පුදුම දෙයක් අකාලිකත්ව රිස තියන්න ඕන හිත තියලා තියෙනවනේ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන මේ එන රූප අරමුණක් අරමුණක් ඔස්සේ ඒ හැදෙනයක් ඔස්සේ හැම වෙලාවෙම මේක මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒකයි කිව්වේ සබ්බේ ධම්මා අනත්තා මේ ධර්මතාවය අනත්තයි මේක වෙන් කරන්න බෑ මේක කාලයකට වෙන් කරලා ගන්න බෑ අනත්තයි මේ සියල්ලම ඒකයි කියන්නේ මේක තේරෙන්න පිඟුතුනි යුතුයකම කියන එක 100%ක් වෙනවා වෙන්න මේ තුනෙන් හැදෙන පීඩාව කියන එක ටික ටික අඩු වෙන පටන් ගන්නවා පුදුම නිදහස් වෙනවා ඔබට ඔය කරනා වගේ 100 ගුණයක් වැඩ කරන්න පුළුවන් කායික ශක්තිය නම් කායික ශක්තිය මනසෙන් තියෙන මානසික ශක්තියෙන් හැබැයි පීඩාවල් කියන එක අඩු වෙන පටන් ගන්නවා වර්තමාන මොහොතේවත් පච්චුප්පන්න මොහොත ජීවත් වෙන්න පටන් ගන්නවා ඒකේ උපරිම තැන හොයාගත්තේ බුදුරයන් වහන්සේ එතන තමයි උපරිම තැන මේ වෙන්නේ බලාපොරොත්තුවක් නිසා හැම වෙලාවෙම ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ බලාපොරොත්තුවක් නිසා බලාපොරොත්තු අඩුවෙන්න යම් මොහොත බලාපොරොත්තු නැතුනොත් එහෙම සිරසියයි යුතුයකම වගකීම සිරසියයි එතකන් මේ ඊට මෙහා කරන හැම එකක්ම වෙන්න මේකෙන් නිදහස් වෙලා මේකත් එක්ක වෙන්න මේකෙන් ඉන්නයි කරන්නේ ගැටනේ වගේ අයින් වෙලා හොඳට ඇලිලා දිගටම ඉන්නයි ඕනකම තියෙන්නේ හිත හැම වෙලාවෙම කැමති මොකද්ද ගැටීමෙන් අයින් කරගෙන ඇලීමේ තියාගෙන ඉන්න හිත කැමති මේකට හිත ඕකේ තමයි ජීවත් වෙන්න හැම වෙලාවෙම ඉන්නන කැමති කොහොම ඉන්නද කැමති හොඳට ඇලිලා හොඳට ඉන්න තමයි කැමති. මේකට කැමති නෑ. මේකේ මේක අයින් කර ගන්න ඕනේ. මේක තියා ගන්න ඕනේ. තියාගෙන මේකේ දිගටම ඉන්න ඕනේ. මේකෙන් ඉන්නවා. හැබැයි හැම වෙලාවෙම වෙන්න මේ දෙකේ තමයි මේ නොදන්න නිසා ඉන්නවා කියලා හැමෝම අහුවෙන්නේ. ඕක හැම එකක්ම වෙන්නේ පච්චුපන්න මොහොතේ. ඒකයි පිඳුනි මේ නොදන්න ස්වභාවය තුල මේ මිනිසා මිනිසාටම මේ හිත හිතටම දුක් දෙනවා හිත හිතටම වද දෙනවා කවුරුත් බාහිර සත්වය පුද්ගලය මිනිස්සු ද්‍රව්‍ය වස්තු එහෙම කිසිම දෙයක් අපට දඬුවම් දුන්නේ නැහැ දඬුවම් දී ගත්තේ දඬුවම් දෙන්නේ බෙන්න මේ ස්වභාවය නොදන්න බෙන්න මේ හිතම තමයි මේ හිතම තමයි දඬුවම දෙන්නේ ඇයි හිත හැම වෙලාවෙම කාලයකට අහු වෙලා හිත හැම වෙලාවෙම කාලයක් තුල පැනවිලා ඒ පැනවිච්ච කාලය තුල තියෙන දේවල් ඇත්ත කරගන්න දඟලනවා හිතලා බලන්නකො හිතට 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 හිතන හිතනකො හිතට හිතර යම් දුකක් තියෙනවා ඒ දුක තියෙන්නේ මෙතෙක් අපි හිතන එදා ඉඳලා මේ දක්වා මට වෙලා තියෙන දෙයක් නිසා නැත්තම් එදා මට එහෙම දෙයක් වුණා ඒ නිසා ඇත්තටම එදා එහෙම දෙයක් වුණාද එදා එහෙම දෙයක් වුණ බව මේ මොහොතේ අරමුණු වුණාද බලන්න පිඟුතුනේ මම මේකට කැමතිනේ එදා ඉඳලා මම එකට කැමතිනේ ඒකනේ මගේ විදිය මම මෙච්චර කල් මම මේ විදිහටනේ කැමති එච්චර කල් ඒ විදිහට කැමතිද නැත්තම් ඒ විදිහට කැමති බව ඒ මොහොතේ හේතුප්‍රත්‍යයෙන් අරමුණු වුණාද හේතුප්‍රත්‍යයෙන් අරමුණු වුණා එහෙනම් හේතුප්‍රත්‍යයෙන් අරමුණු වුණා මිසක් කැමති වෙලා හිටියේ නෑ කැමති වෙලා හිටියා කියලා අරමුණු වුණා ඒ අරමුණු උනේ මේ මොහොතේ බව දන්නේ ඒ අරමුණුනේ මේ මොහොත බව දන්න නිසා හිතන් ඉන්නවා එදා ඉඳලා මං ඒකට කැමති එදා ඉඳලා මං ඒකට අකමැති එදා ඉඳලා අකමැති එදා ඉඳලා කැමති හැබැයි ඒ කැමැත්ත හෝ අකමැත්ත ඒක අරමුණුනේ මේ මොහොතේ එහෙනම් ඒ සැප හෝ දුක හටගත්තේ මේ මොහොතේ ඒක මේ මොහොතේ බව දැක්කනම් වෙන්න මේ පවත්වන දේවල් එක්ක වෙන්න මේ කෙලෙස් වලට යන්නේ නැහැ හිත පොඩි පොඩි තැන් වලින් හරි දකින්න පටන් ගන්න. සියුම් තැන් තියේ. ඒකයි මං කියන්නේ. දැන් දවල්ට දානේ ගන්න ගියාම දානේ බෙදෙන එක වැඩි වෙයි. නැත්තම් අඩු වෙයි. නැත්තම් ඕන ගානට මහම්බේ. බලන්න ඔය තුනේ තුමද හිත වැඩ කරන්න කියලා. කිව් වගේ මහම්බුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි අවුලක් නැහැ. ටිකක් වැඩි වුණා. අඩු වුණා පොඩි චූටි දැන් පුරුදු කරන්න ඕන ඒ කියන්නේ ඒ යෙදෙන තැන ඒ වෙන වෙලාවේ තියෙන හිතේ ස්වභාවය දකින්න මෙතන අහුවෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මෙතන තමයි අහුවෙන්නේ මේ දෙක කැමැතිම එකක් තිබ්බා අම්මෝ මං ඒ කන්න කැමති නෑ හරි උස්නයි කන්න කැමති නෑ මේ මං අවුරුදු මේ අවුරුදු 5 තිස්සේ මට අරසස්නේ දැන් ඒ මේ කන්න හොඳ නෑ මට අවුරුදු 5 තිස්සේ මූලාමාරු වුණා දැන් කන්න හොඳ නෑ දැන් අවුරුදු 5 තිස්සේ මූලාමාරු බරමුන්නේ කොයි මොහොතේද මේ මොහොතේ එහෙනම් මූලාමාරු තිබ්බේ කොයි මොහොතේද කයේ තිබ්බා ලෙඩේ නමුත් හිතේ ලෙඩේ හැඩගත්තේ කොයි වෙලාවේද මේක දකිද්දී පුදුම සුන්දරයි. ඒ කියන්නේ මේ මෙමයයි මේක මේක දැකගෙන දැකගෙන එකපාරම මේ රාග දේශ මොහ නවතිනවා කියන එකක් මේ හට නොගන්නවා කියන එකක් වෙන්නේ නැහැ. මුලින්ම වෙනවා පින්වතුනි මේක ඔබට සමහර පොඩි පොඩි හරි අත්දැකීම් ඇත්ත මුලින්ම වෙනවා මුල්ම ටිකේ මේක මුකුත්ම නැත්තම් මුලින් වෙනවා පස්සේ හිතට අරමු වෙන්න පටන් ගන්නවා. ඒක ගැලපෙන්නේ නැහැ නේ. මේ සමහර එක එක පොයින්ට් අහුවේ. සමහර එක එක ස්වභාවල අහුවිලා සමහර එක නම් වෙලා ඉවරයි. ඒ එච්චර එක තුන ගැලපෙන්නේ නැහැ නේ. ඒක හරි නැහැ නේ. වගේ සමහර මේ 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 දවසක් ගත්තොත් සමහර දවස් සිදුවීම් දෙකක්. මං ඒ කියපු දේ ගැලපෙන්නේ නැහැ නේ. ඒ හැසුණු දේ ගැලපෙන්නේ නැහැ නේ. පොඩි පොඩි තැන් වලින් මුලින් අහුවෙන පටන් ගන්නේ උනාට පස්සේ. ගොඩාක් කල් ගිහින් දැන් වෙලා. නැත්තම් දවස් ගණන් ගිහලා ඔහොම වෙනවා. ඊට පස්සේ ඔක එදාට උනාට පස්සේ මතක් වෙනවා ඊට පස්සේ එනවා පිඟුතුනි වෙන්න කලින් මතක් වෙනවා ඒ තමයි උත්කෘෂ්ඨම තැන. මුලින්ම වෙන මුලින්ම කිසිම අදහසක් නැහැ. ඒ ඔහේ යනවා ඉතින් බැන්නද ගැහුවද මොන කැමති වුණා අකමැති වුණා එළුණ ගැටන කිසි ප්‍රශ්න නැහැ යනවා. ඒ තමයි ගින්න තුල යනවා. ඔහොම යද්දි දකිනවා අර ලොකුවට ගිනිගත්ත තැන්වල වෙනස. මෙතන ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. ඇයි මං එහෙම කිව්වේ? අන්න පොඩ පොඩ දැන් අවුල පේන්න පටන් ගන්නවා. ඔහොම ඔහොම ඇවිල්ලා පිඳුනේ එක මොහොතක් වෙනවා. අවුල වෙනවා හැබැයි වෙන්න වෙලා අපිට මොකද දැන් වචනයක් යනවා යන ගම මැදදී අහුවෙනවා අවුල් කියලා. නැත්තම් හිතට අකුසල් අරමුණක් ඇවිල්ලා දැන් ඒ අරමුණ යන ගමන් තාම අහුවෙන්නේ අවුල් කියලා. ඒ කියන්නේ හරියටම මැදට ඇවිල්ලා. ඔන්න ඔය තැනදී පුදුම ප්‍රීතියක් දැනේ. මොකද එතනින් පස්සේ තියෙන්නේ වෙන්න කලින් දකින්න වෙන්න කලින් මේක දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ නැහැ. අර මැද හරියට එදි පිටින් පුදුම ප්‍රීතියක් හට ගන්නවා ඒක. ඒ කියන්නේ දැන් කෙලස් පේන්න පටන් ගන්නවා හොඳට. හොඳට ප්‍රීතිය හට ගන්නවා. මොකද දැන් තමන්ට හරි වැරද්ද පේරනවා. මේ හිතේ රිදම් එක හොඳට දැන් අහුවෙලා. මේ කාරණයක් දෙකක් හරි දකින්න බලයි. සමහරට මුලින් පිළිගන්න කැමති නැහැ. හැබැයි ඉතින් මේක නැත්තන්නම් බෑ. ඒ කියන්නේ තමන් පිංගුතුනි මේ දහම තේරුම් ගන්න බෙන්න මේවා ලොකු පරාජයල් බව තේරෙනවනේ. මේවා මේ දැවැන්ත පරාජයන්. හැබැයි මේ දහම නැති කාලේ මේක තමයි දැවැන්තම දිනුම. කොච්චරක් තරහ ගන්න පුළුවන්ද එච්චරක් දිනුම්. කොච්චරක් ඇයිලා ඒ කොච්චරක් පවතන්න පුළුවන්ද එච්චරක් දිනලා. හැබැයි මේක තේරෙන මේ පරාජයන් බව තේරුම් ගන්න පටන් ගන්නවා. මේක එතකොට තමයි කියන්නේ අපි අරගෙන අර පවට බය ලැජ්ජාව කියන පවට කියන මේ සත්තු මරණයක් ගැන නෙමෙයි. බෙන්න මේ සම්බන්ධයෙන් ලැජ්ජාවක් හට ගන්නවා. හිතර අර පවට බය ලැජ්ජාව කියන මෙන්න මේ තමයි මේ පාප. රාගදේශ මේ ඔක්කොම පව්. හිතරම හට ගන්න එක ගැළපෙන්නේ නැහනේ. අන්න හිතර ආර්යත්වයට පිරෙන පටන් ගන්නවා ටික ටික. පියදුනි ඔබට එහෙම ඒ සුවේ භුක්ති දින ඔයි හිතට වෙන්න මේ මොහොතක් ගන්න මේ සංකාරණ හිතට ආන්‍ය ස්වභාවය භුක්ති දින උරුමයිනේ. ඒ සත්‍ය භුක්ති දින උරුමයිනේ. අපරාධනේ පියදුනි මේ මෙච්චර දුකක් විඳින්නේ. මේ හැම එකම අන්තිමටම හිස්නේ ගන්න දෙයක් නැති කන්නේ මේ. දැන් හිතනකෝ ඊයේ තිබ්බමයි ඊයේ තරහ ගිය ටික. තිබ්බමයි හා තරහ ගිය ටික. ඊයේ කරපු කාය වචී මනෝ මේ ඔක්කොම. ආ තිබ්බ හා අපි තුමු එහෙම එකක් තිබ්බමයි කියලා ඊයේ ආ කරපු ටික. දැන් වෙද්දි හිස්. හැබැයි බෙන්න මේ ටික හිස්සුන්නේ නැහනේ. මේක හොඳට හැදුනනේ. සතිපට්ඨානය තුල මේක ප්‍රැක්ටිස් කරද්දී කාය අනුපස්සන කළ අමුතුයෙන් කරන්න දෙයක් නැහැ. බෙන්න මේකට මේක දන්න දහම තමන් දාලා බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. දාදි මුලින්ම අහුවෙයි මේක මේ මොහොතේනේ මේ හිත හටගන්නේ. මේ මොහොතේනේ මේක වෙන්නේ. මේ මොහොතේ වෙන දෙයක් බව තේරෙන පටන් ගනී. අකාලිකත්වයේ තුල හිත පිහිටයි. අනත්ත්වයේ අනත්ත් ස්වභාවයට තේරුම් ගන්නවා. ආන් එහෙම වෙන්න බෙන්න මේවට ඉඩ නෑ හිතේ. දැන් මේ මම ගියා වෘද්ධිල මං කැමති මෙච්චර කල් කැමති මෙච්චර කල් අකමැති මෙච්චර කල් ඉන්නවා. මේවා මෙච්චර කල් තියන් ඉන්නත් ඉන්නවා. බලාපොරොත්තුුත් ඉන්නවා. මේක දකින්න. ඒකට ධර්මයේ වචන වලින් කොච්චරක් විග්‍රහ කරනවද කියලා එහෙම අදාළ වෙන්නේ නැහැ. මේක දකින්න තැන පුදුම සුන්දරයි. ඒ කියන්නේ ඒ ප්‍රීතිය කියන එක ගන්න බෑ බෙන්න මේවට ඇලිලා. මේ රූප වලට ඇලිලාවත් ගැටිලාවත් ඒ ප්‍රීතිය ගන්න බෑ. මේක ටික ටික දකින්න පුරුදු කරන්න. එතකොට මේ හැම දෙයක් මතම ඔබ ජීවත් වෙනවා. බෙන්න මේ තුන දුරු වෙමින් යම් මොහොතක් වෙනවා මේක බිඳුවයි. ඒගෙන හිතන්නවත් බෑ. ඒ කියන්නේ සියර සිය සබා දහම් බවට පත් වුණා. සියර සිය. පුදුම කැයි මේ මේ ධර්මයේ කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේ කතා කරේ වෙන්න මේකක් ගැනනේ. හිතක් ගැන කතා කරේ. එක හිතක ස්වභාවය තමයි විස්තර කරේ හැම වෙලාවෙම. ඒ තුල වෙන්න මේක දුරු වෙන මග තමයි පෙන්වුවේ. ඒක දුරු කරන්න බෑ මේක දකින්න නැතුව. ටික ටික ඔබට අහුවේ පිඳුනේ මේක මේ මොහොතේ මේ මොහොතේ මේ මොහොතේ වෙන්නේ කියලා. එහෙම දකින්නවා කියලා කියන්නේ පුදුම දිනුවක් ඈ. ඒකයි. නොදකින්න තැනයි මේ වගේ මුලා වෙලා ගිහිල්ලා දස අකුසලයේ වෙලා වෙන්න තියෙන ඔක්කොම ටික වෙන්නේ. ඊට පස්සේ වෙන්න පටන් ගන්නවා මේක වෙන්න කලින් අරමුණ පටන් ගන්නවා. පරිසරයේ හැදිදි තේරෙනවා. පරිසරයේ හිත තුල පරිසරයේ හැදිදි තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ පරිසරයේ හැදෙන්නේ නැහැ. පරිසරයේ හැදෙන්නේ තේරුම් පටන් ගන්න තේරුම් ගන්න ගන්නවා. ඒ කියන්නේ ගොඩාක් ඉස්සරට ඇවිල්ලා. ඒ කියන්නේ ගොඩාක් ඉස්සරට ඇවිල්ලා. ඒ කියන්නේ මේ 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 ස්වභාවය තුළ හොඳට අවබෝධයි ඒක. මුලින්ම වෙන්නේ මුලින්ම කරගන්න පිඟුතුනේ මේක මේක උන බව දැනගන්න එක. ඒකට කාලයකට අහුවෙලාදී කමක් නැහැ කරන්න දෙයක් නැහැ. එහෙම එහෙම ඇවිල්ලා වෙන මොහොතේ අහුවෙන්න පටන් ගන්නවා. එතනින් තමයි පිඟුතුනේ පුදුම දේ සතු අර ප්‍රීතිය කියන උපදින්නේ. මම මේ කියන්නේ මේ ධානය වල නැගෙන ප්‍රීති ගැන නෙමෙයි. මේ ධර්මයේ තමන්ගේ ජීවිතේට යෙදෙනවා තමන් ධර්මයේ ඉන්නවා තේරෙන පටන් ගන්නවා. ඒකයි. ඔබට සමහර ඇති ඔබ සමහර කියලා ඇති මට ඒක එද්දිම මතක් වුණා මන්ට අග්ගල් නවත්ත ගත්තේ ගැළපෙන්නේ නැහැ. ඔහොම ඇති අපේ ඒ තැන් වල බලන්න අර පරදින්න ගිහිල්ලා දිනලා. පරදුන බව මතක් වෙලා නෙමෙයි. පරදින්න ගිහිල්ලා දිනලා. පරදින්න නැතු. එහෙම වෙදි තමයි මේ ධර්මයේ යන්න හිතෙන්නේ. නැත්තම් කාලයක් ගිහිල්ලා ටොග්ගල වැටෙනවා. දැනුමත් එක කාලයක් ගිහිල්ලා යම් මොහොතින් අතහැරනවා මේක. මරණයත් එක්ක අතහැරනවා අවබෝධයක් නැතුව සමහරට ඒත් අතහැරලා තමයි. දැන් අර මුලින්ම අර කතා කරේ මම අර මෑණියු කෙනෙක් ගැන. ඒ මෑණියෝ මෙහෙ දවස් කීපයක් ආපු කෙනෙක්. පාලි වචන නැති තැන තමයි එතුමේ මෙහෙ එන එක නවත්තලා තියෙන්නේ. පාලි වචන නැහැ කිවල. අපහාසයක් කරා නෙමෙයි. දැන් අන්තිම මොහොතේ කොහොමද පාලි වචන අරමුණු වෙන්නේ? දැන් කොන්සස් නැහැ. සිහිය නැහැ දැන් ඉතින්. දැන් මොන වචන උදව් කරන්නේ? ඒකයි. වචනය ගන්න ඕනේ අවබෝධය පිණිස මිසක් දැනුම පිණිස නෙමෙයි. පාලි වචනේ තුල තියෙන අර්ථය හොඳ සිංහල තමන්ගේ ගැළපෙන භාෂාවෙන් ගියොත් තමයි ඒක අවබෝධය පිණිස යන්නේ. නැත්තම් ත්‍රිපිටකයේම කටපාඩම් කරත් ඒක අවබෝධ නැත්තම් රෙකෝඩින් එකත් එකයි පොතත් එකයි ඒ මතකයත් එකයි. පිනක් වෙනවා. ඒකයි ඒ වචන තුල තියෙන අවබෝධයටපත් වෙන අවබෝධය කියන තැන වචන නැහැ. මේක තේරුම් ගන්න. පුදුම පාවුපින් උතුනේ මිස්සුනොත් නම් මේක. මම කියන්නේ පොඩි නෑ ඉස්සරදා ගොඩක් දේවල් කියයි කියවේ තව තව මේක ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිස් කරවයි. මම කියන අර ටික ටික දකින්න උත්සාහ කරන්න. දැන් අද දකින්න උත්සාහ කරමු ලන්දා මේක වේ මේක ඕනනම් 1000කට දෙන්නේ කොට මතක් වෙයි. ඒක තමයි එක්කෙනෙක් ඉස්සර කරා එහෙම වෙන්නේ නැහැ. අපි දවසක් කතා කරා මීට කලින් මම කිව්වද මන්ද? අපි දවසක් කතා කරා අපි අනුරුත් එක්ක අපි ඉස්සර ප්‍රැක්ටිස් කරන කාලේ පුළුවන් නම් බත් කටවල කීයක් වළඳන කියලා ගණන් කරලා බලමු කියලා. බත් කටවල කීයක් වළඳනවද? 1යි 2යි 3යි කියලා වළඳන ගාන. ගොඩක් වෙලාවට ගණන් කරන තියෙන බවත් මතක් වෙන්නේ. ගණන් කරනවා 1 2 මතක් වෙනවා. ඊට පස්සේ මැදින් මතක් වෙන්නේ. කොහොම හරි අගට යද්දි මුකුත් මතක නැහැ. 10 දිනක් ගත්තොත් එක්කෙනෙක් වගේ ගණන් කරගනි 3-4 දිනක් බොරුවට ගාණක් කියයි. අනිත් කට්ටියට බින්දුම තමයි. මම මේ කියන්නේ 1 2 3 කියලා ගණින්න මිසක් මානසිකාරය කරන්න නෙමෙයි. පුළුවන් නම් කරලා බලන්න බත් කඩවල ගයින්න පුළුවන් ද බලන්න. මතක නැහැ. කරන්න බෑ. එහෙම සිහිය පිහිටන්නේ නැහැ පිංගතුනේ. අන්ධ වෙනවා මේ කැමැති තැනකට ගිය ගමන්. තරහෙන් හිටපු දින ගණන් ගණින්න පුළුවන්. ඒව ගන්න හැකි. මාසයක් තිස්සේ තරහයි. ඒකත් ගැනලා කියනවා මාසයක් තිස්සේ මං තරහයි කියලා. මේ මාසේ හත් දෙයියනේ මේ මොහොතේ. ඒව හොඳට හිටනවා. අර ඒකයි පිඳුන කියන්නේ. මේ පොඩි දැන් කියන්නේ ලේසි නෑ. දැන් හිතනවා නේද අයියෝ බත් කටවල් ගයින එක සිම්පල් දෙයක්නේ මං ගයින්නකො පුළුවන් ද ගයින බලන්න. ආ පුළුවන් නම් අර ගයින්න උනර ඔබණ එක තියාගන්නකො 1යි 2යි කියලා මාක් කරන්න. ඉර ගහගන්න බෑ. කරන්න බෑ. වෙන්නේ නෑ. මේ ගොරෝසු මට්ටමින් කියන්නේ. ලේසි නෑ පිඟුතුනේ. පුතුම අමාරුයි. සිහිය කියන එක. ඔන්න ඔයිටත් එහා දෙයක් තමයි අපි මේ අවබෝධ කරන්න හදන්නේ. එක දෙක තුන නෙමෙයි. අකුරු නෙමෙයි අඟ ඉලක්කන් නෙමෙයි. අදනේ හිතලා බලන්න කැමති කෙනෙක් පුළුවන් නම් ගණන් කරගන්න බලන්න. හැබැයි හරියට ගයින්න ඕනේ. පුළුවන් ද කියලා බලන්න ගණන් කරගන්න. කොච්චරම ගණන් කරන ගත්තාම තේරෙන්නේ කොච්චර අමාරුද කොච්චර අමතක වෙනවද කියලා ගණන් කරන එක. හරිද? ඒ වගේම තමයි දාන ටික බෙදාගද්දි බලන්න අඩුවෙන්ද වැඩියෙන්ද ආ පින්නපද බෙදද්දි දැන් හැන්දට ගන්නව අහුවෙන්නේ නැහැ. දැන් එන්නේ පොඩ්ඩයි. නැත්තම් ඕනෙක ඉන්නේ. එතකොට බලන්නකෝ දැන් දන් දෙන්න හදද්දි හැන්දේ ස්වභාවය බලන්නකෝ. දැන් ආගරු පින්නපද වැඩිනේ. දැන් හැන්දක් හම්බ වෙනවනේ හැමෝටම. දැන් හැන්දෙන් පටපට ගාලා දැන් ගන්න හදනවා. ගන්න හදි අහුවෙන්නේ නැහැ එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් සබ්බ සත්‍යසු මෙත්තා සගතයිද? නැත්තම් බත්ේ ගාලා පොලේ කණි දෙනවා. දැන් හැන්ද එන්නේ නැහැ. නැත්තම් අරයා හැන්ද දෙන්නේ නැහැ. දැන් මේ මෙහෙම මෙහෙම කරන හැන්ද දෙන්නේ නැහැ. හැන්ද එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් බලන්න ගම් වෙන තැන් දැන් බලන් ඉන්න අරයා තාම හැන්ද ගහගෙන දැන් හාමුදුරුවෝ ඊළඟ තැනටත් ඇවිල්ලා දැන් හැන්ද තාම දෙන්නේ නැහැ හැන් දෙන්න පරණ මේ තප්පර දෙකක් පරක් වුණා අර පරිප්පු ටික අහුවෙන්නේ නැහැ හැන්දට පට්ට ගාලේවට අහුවෙන්න බින්දුනේ ඒක ප්‍රශ්න නෙමෙයි මේ වෙලාවට නේ නැත්තම් බෙදලා තියෙන විදිහ බලපුවම දැන් බෙදන්න යන බෙදලා මොකක් හරි දැන් තියෙන සෙටින් එක අවුල්. දැන් මොකද වෙන්නේ? බෙදන ගමන් දැන් මොකද්ද? අන්න අන්න පළතුරු තරකුට්ට දාලා ඔහොම හරි දෙනවා. නැත්නම් කිරිත් දාලා. තින්නුනේ මේ. ඒකයි කියන්නේ මේ මේ. ඒව ප්‍රශ්නත් නෙමෙයිනේ අපිට නේ සාමාන්‍යයෙන්. එහෙම වුණාම ගැටලුවක්ද? එහෙම ගැටලුවක් නෑ නේද? ඒක සාමාන්‍ය නේද? ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්නයක්ද එහෙම සාමාන්‍යයෙන් ගැටලු නෑ නේද එහෙම? එහෙමද? ඒවා සාමාන්‍ය වගේලා වෙලා නේ. බලන්න සියුම් තැන් කොච්චර තියෙනවද කියලා. පාත්‍රය හොදන්න කියලා පස්සේ එහා පැත්තේ කෙනා චුට්ටක් පරක්කුයි. අනේ මේ තප්පර පහයි පරක්කු වෙන්නේ. දැන් අර තමන්ගේ මට්ටමට එන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මේ චූටි දැන් වතුර ටිකක් විසි උනඟට. මේ චූටි තැන් පුංචි තැන් ඒ දානි බෙදෙන තැන බලන්නකො හැන්ද හැන්ද එන තැන හැන්ද යන තැන හැන්දට එන තැන අහුවෙන එක ඔය තැන් බලන්නකො මේ හොඳට මේ බොඩ මේ අල්ලගෙන තියෙන තැන්නේ මොදෙම පටිසංකය යොනසෝ පින්නපද කරලා නේ පටන් ගන්න දානි ගන්න නේව දවයි නමදයි හොඳට මදයි දවයි තමයි ඊට පස්සේ ඒකයි ඒ මං එහෙම කිව්වේ ඒ වගේ තැන් මුලින්ම ෆික්ස් කරගෙන ප්‍රැක්ටිස් කරන පටන් ගන්න. මේක හරි ඉබේ ගහන්න බෑ. ඉබේ ගහන්න ඉබේ වැදුනොත් හොඳයි නැත්තම් මුලින්ම අර තැනක් මේ ස්වභාවයක් වෙන් කරන ඒ තුල දකින්න උත්සාහ කරන්න. මුල් මට්ටමේදී. දවසම දකින්නවා කිය එහෙම දැන් ඔබට සමර්ථවහ තියෙනද මේ බණත් අහලා වැලි මොළුවෙත් ඉඳලා සමාඩ ගිහිල්ලා මුකුත්ම නැහැ කියන ඔබට මතක් කිම මොකද්ද ඇත්තටම දවස් උනේ වගේ එහෙම ආරවුන දවස් ඇති සමහරට වැලි මලොත් පැයක් ඉඳ ඉඳලා නිින්ද ගියා වගේත් දැවුනා ඒත් නෑ වගේ මානසිකාරය මුකුත් උනේත් නෑ මතක් වුණ දැන් එහෙම මේ හැම මොහොතම මේ සංකාරය හිත හැදෙනවනේ මේ මුකුත් මතකත් නෑ නිකන් එහෙම යද්ද නිකන් 99ක් තියෙන ඒවනේ කියන්න එපා හිතා ගන්නකෝ ඒක තමයි ඇත්ත ගොඩක් මුකුත් නෑ වගේ ඔහේ ඉන්නවා ඉතින් හිටියා හොඳයි අකුසලයේ වෙනද පරිසරයක හිටියා නමුත් අර මානසිකාරයක් උන බව දැනෙන්නේ නැහැ මුලින් කොහොම හරි අර කොටස් හරි වෙන් කරන ප්‍රැක්ටිස් එක හදා ගන්න ඒකයි කොහොමත් මේ මෝහෙන්නේ මේ ඉන්න තැනනේ ඉන්නවා කියන තැනනේ ඉන්නේ කොයි හරි ඒ වගේ Tamanට පුරුත් වෙනවා බලන්න දැන් බලන්න නිකන් අද මේ මං දැන් තව පැය බායකින් වෙන නිසා මම මේ මෙච්චර මේ කියන්නේ මේක නැත්තම් මේ දානගෙන කියන්නේ නැහැ මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ද කියලා බලන්නකෝ අඩුම ගානේ තමාට මේ වෙලාවෙන් පස්සේ මතකවත් නැහැ මේක. බන නෙමෙයි. මේ කීවේ දැන් මොකක් හරි දැන් ඔබට හිතෙනවා නම් මං හා මං දැන් මේක බලන්න මෙහෙම කර හිතෙනවනේ. ඕක කරගන්න බෑ. කරගන්නම බෑ බලන්නකො. ලීලා තියාගන්න කරගත්තද කියලා පුළුවන් නම්. පරිසරය ඇදෙන්නේ නැහැ පිංගතුනේ. එච්චර හිතක් තම අපි මේ දමණය කරන්න යන්නේ. පරිසරය හැදෙන්නේ නැහැ, ලේසි නැහැ. පුළුවන් නම් කරලා බලන්න. ලේසිම දේ පුළුවන් නම් බත් කටවල ගණන් කරන්න බලන්න. කීපාරක් කෑවද කියලා හරි, බත් කටවල කීයක් කනවද කියලා. කටවල් දෙක යදි මතකත් නැහැ. අමාරුයි පිංගුතුනි, සිහිය ගන්නවට. එහෙම බැරි හිතක් කොහොමද පච්චුප්පන්නතාවය දකින්නවා කියන්නේ? ඒකයි මේක තූලං අණුන් කීවේ. අති ගම්බීරයි, ඒ වගේම අති සියුම්. අති ගම්බීර හැබැයි බලපුවාම මේ ලේසි වගේ අහුවෙන්නේ. හැබැයි කරන්න ගියාම ප්‍රතිපදාවේ යෙදෙන්න ගියාම දන්න දැනුම, අහගත්ත දේ, මතක දේ, දන්න දේ, දෘෂ්ටියේ තියෙන දේ ප්‍රතිපදාව යොදවන්න ගියාම බැරිම තැන තියෙන්නේ, බැරිම තැන තියෙන්නේ. යොදවන එක මාර අමාරුයි. කටපාඩම් කරනවා වගේ නෙමෙයි. බැරිම තැන තියෙන්නේ. කරලා බලන්න පුළුවන් නම්. ඒකයි. එච්චර සියුම් මේක. ඒ නිසා ප්‍රැක්ටිස් එක හදාගන්න. විකෘතියෙන් හදාගන්න එපා, ප්‍රകൃතියෙන් හදාගන්න. ඒකින්ද ප්‍රැක්ටිස් කරන දේවල් ගුරුරුත් එක්ක කතා කරන්න, සාකච්ඡා කරන්න, ක්‍රමවේද බලන්න, නැවත නැවත අහන්න. එහෙම කරන් යන්න. එතකොට ඔබටත් මේ ධර්මතාවය යම් දවසක වැටහේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණ හැම දිනටම.